dai pingantuni kauru sadu karya di samanta chakvalisu atra gacchantu devata saddhammang muni rajasya sunantu saggamukkadam dhamma savana kalo ayam badanta dhamma savana kalo ayam badanta dhamma savana kalo ayam badanta Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Pingatni දැන් මේ පිංගතින් කවුරු දන්නවා මේ රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය තමයි මේ සසර දුක් පැවැත්මට හේතුව. එහෙම නැත්නම් දුක පවද්දටි, පවත්වාගෙන වඩා වර්ධනය කරගන්නට හේතුව රාග, ද්වේෂ, මෝහ මුල් බැහැගෙන තියෙනවා ඔය මනෝමය කාය තුළ කර්ජකායට එක බලපෑම තමයි තියෙන්නේ. දැන් මේ රාගමුල, ද්වේෂමුල, මෝහමුල උදුරා දැමීම තමයි රාගක්කයෝ, ද්වේෂක්කයෝ, මෝහක්කයෝ, කම්මක්කයෝ, ආශාවක්කයෝ සියලු දේ කය කරනවා කියන්නේ මුල් උදුරා දානවා. රාගක්කයෝ, ද්වේෂක්කයෝ, මෝහක්කයෝ, කම්මක්කයෝ, ආශාවක්කයෝ මේ මුල් උදුරා දමන්නට අවශ්‍යයි මේ රාගය, ද්වේෂය, මෝහය යලි නූපදින ආකාරයට සදාටම යලි නූපදින ආකාරය රාගමුල, ද්වේෂමුල, මෝහමුල තිබුණොත් තමයි නැවත නැවත යලි යලිත් යායන් තන්නා පෝනෝ භවිකා තත්ත්‍ර තත්තා බිනන්නි සීයති දං කාම තන්නා භව තන්නා විභව තන්නා උපදී. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ නිබ්බේධික පරියායේ සූත්‍ර ධර්ම කීපයක්ම තියෙනවා. නිබ්බේධික පරියායට අදාළව මේ මුල රාගමුල් තුන, රාග ද්වේෂ මෝහ මුල් තුන හිතෙන් උදුරා දමන්නට, සදාටම උදුරා දමන්නට උපකාරක ධර්මතාවයක් බුදුහාමුදුරුව දේශනා කළා. මේ නිබ්බිදා කියන තත්වයටපත් උනොත් නිබ්බින්දති කියන තත්වය, නිබ්බිදා කියන තත්වය නොබැඳිනවා. මේ බැඳි බැඳි බැමි සකස් කර කර ආපු ගමන අර බැමි සකස් නොකරන තත්වයට පත්වීමයි පත්කිරීමයි නිබ්බිදා. නිබ්බින්දති, නිබ්බිදා, නිබ්බාන කියන්නේ ඒකමයි. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව දේශනා කර වදාළ මේ කෙලෙස් මුල් තුන, රාගමුල, ද්වේෂමුල, මෝහමුල උදුරා දමන්නට පුළුවන් මේ පංචස්කන්ධය කෙරෙහි උපාදානය උදුරා දැමීමෙන්. එහෙම නැත්නම් මේ ආයතනසෝ උපපරික්කති කිරීමෙන්. එහෙම නැත්නම් ධාතුසෝ උපපරික්කති කිරීමෙන්. එහෙමත් නැත්නම් පටිච්ච සමුප්පාදසෝ උපපරික්කති. උපපරික්කටි කියන්නේ උප කියන්නේ ඇප්ප කැප්ප වෙලා. පරික්කටි කියන්නේ පූර්ණ වශයෙන් කපා සිඳ පරික්ඛ පරිමුච්ඡති කිරිය පූර්ණ වශයෙන් එම් මිදි නිදාසෙම් ඒ නිසා බුදුහාමුදුරුවෝ ත්‍රිපිටකයේ මේ සංයුක්ත නිකායේ විග්‍රහ කරලා තියෙන සූත්‍රයක් තමයි සත්ත උට්ටාන කුසල සූත්‍රය සත්තරට්ටාන කුසල සූත්‍රය කිව්වේ සත්ත කිව්වේ පියවර හතකින් උට්ටාන කියන්නේ උදුරලා කපලා අස් කරලා ගන්න කුසල කිව්වේ කුණු මුල් තුන කෙලෙස් මුල් තුන පියවර හතකින් කපා උදුරා නැවත නූපදින හැටියට මේ සිත පිරිසිදු කර ගැනීමට උපකාරක ධර්මතාවය තමයි විග්‍රහ කළේ සත්ත උට්ටාන කුසල සූත්‍රය. ඒ අනුව බුදුහාමුදුරුවෝ සත්තට්ටාන කුසලෝ භික්කවේ භික්ඛු භික්ඛු කියන්නේ භව කය කරන්න. රාග භව, ද්වේෂ භව, මෝහ භව කපා එයින් නිදහස් වෙන්න කටයුතු කරනවා නම් යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ මහණ මෙහෙණ කවුරු හෝ ඒ පුද්ගලයා භික්ඛවේ භික්ඛු භව කය කරන්නට ඇප කැප වෙලා කටයුතු කරනවා නම් භික්ඛු. එනිසා ඒ භව කය කරලා මේ පියවරහතෙන් මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව සහමුලින්ම කපන්න කටයුතු කරන පුද්ගලයා තමයි අර සත්තට්ඨාන භික්ඛවේ. එහෙම පුද්ගලයා ත්‍රිවිධූප පරික්ඛී ඉමස්මින් ධම්ම විනයේ කේවලි. ධම්ම විනයේ කේවලි. යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ කියන එක මෙතන ධම්ම විනයේ කේවලි. බුසිතවා උත්තම පුරිසෝති පුච්චති. බුසිතාව කියන්නේ සදහටම පිරිසිදු වූ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වෙන් වූ සිතක් උසිතවා. ඒ උත්තම පුරිසෝති පුච්චති. අරහතුන් වහන්සේමයි. එනිසා මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ පෙන්වුවේ පියවර හතකින් මේ කුණු මුල් තුන කෙලෙස් මුල් තුන හිතෙන් සහමුලින්ම උදුරා දමන්නට උපකාර වන්නා වූ ක්‍රමවේදයක් පියවර හතක් දේශනා කිරීමයි පෙන්වා දීමයි කියා දීමයි. මේ පියවර හත විවිධ ආකාරයෙන් කරන්න පුළුවන්. එකයි ත්‍රිවිධූප පරික්ඛී හෝති කිව්වේ. මේක පංචස්කන්ධය නිවැරදිව අර සබ්බූපදි පටිනිස්සග්ග කිරීමෙන් එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධය මෙතෙක් උපාදානය කරගත්තේ ප්‍රියයි මනාපයි මිහිරියි මధుරයි. ඒ උපාදානය කරගත්ත පංචස්කන්ධය සබ්බූපදි පටිනිස්සග්ග කිරීමෙන් සහමුලින්ම උපාදානය නැවැත්වීමෙන් අපිට පුළුවන්කම තියෙනවා මේ කෙලෙස් මුල් තුන උදුරා දැමීමෙන් උපාදානය නවතිනවා, උපාදානය කිරීම නවත්වා ගැනීමෙන් කෙලෙස් මුල් තුන ඉදිරිනවා දෙපැත්තටම. ඒ නිසා එක එකක් තවත් තුනක් තියෙනවා. ආයතන සෝප පරික්කති, ධාතු සෝප පරික්කති, පටිච්ච සමුපාද සෝ උප පරික්කති. දැන් බුදුහාමුදුරුවෝ මේකෙන් එකක් විග්‍රහ කරනවා පංචස්කන්ධසෝ උපපරික්ඛති. මේ පංචස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය කොහොමද හිතෙන් පියවර හතකින් උදුරා දාන. උදුරා දාන කියන්නේ උපාදානය කර ගැනීම නැතුව තහමුලින්ම නවත්වනවා. උපාදානය කර නොගත්ට උපාදානය කර නොගෙන පරිහරණය කරන්න පුළුවන්. පරිහරණය කිරීම එකක් පංචස්කන්ධය. පරිහරණය කිරීමට උපාදානය කර ගැනීම වැරදි දෙයක්. ඒ නිසා මේ පිංගතුන් තේරුම් ගන්න ඕන. මීට පෙරත් කිව්වා පංචස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පෘථග්ජන පුද්ගලයෙකුගේ. උපාදානය කියන්නේ රූප උපාදානය වේදනා උපාදානය සංඥා සංකාර විඥාන පහම උපාදානය. උපාදානය කියන්නේ තමන්ගේ සන්තකයේ වසඟයේ අයිතියේ තමන්ගේ කැමැත්ත අනුව පවත්වන්න නවත්වන්න උත්සාහදරි. එක නිරර්ථක උත්සාහයක්. නමුත් සියලු පෘථග්ජන පුද්ගලයෝ රූප වේදනා සංඥා සංකාර විඥාන සාරයි වටිනවා හොඳයි කියලා සියලු දේ හැම විටම ප්‍රියමනාපනම් උපාදානය කර ගැනීමෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන පහම උපාදානය කරගන්න. මෙහෙම උපාදානය කරගන්නා මේ රූප වේදනා සංඥා සංකාර පිළිපඳව යථා තත්වය යථා භූත ඥාන දර්ශනය ඇති වෙනවා නම් යමෙක් තුල ඒ පුද්ගලයාට පුළුවන් උපාදානය කර ගැනීම නවත්තන්න. මේ යථා භූත ඥාන දර්ශනය ලැබෙන්න පියවර හතක් තමන් තුල ඇතිවන වෙනස්කම් තේරුම් අරගෙන පියවර හතකින් මේ රූප උපාදානය සබ්බූපදී පටිනිසක කරන්න. ඒ සඳහා දැන් බුදුහාමුදුරුව පියවර හතක් විග්‍රහ කරනවා. ඉද භික්කවේ භික්කු රූපං පජානාති, රූප සමුදයං පජානාති, සං උදය වෙන හැටි පජාන, රූප නිරෝධං පජානාති, රූප නිරෝධගාමිනින් පටිපදං පජානාති, රූපස්ස අස්සාදං පජානාති, රූපස්ස ආදීනවං පජානාති, රූපස්ස නිස්සරණං පජානාති. දැන් මේ වගේ වේදනං පජානාති, වේදනා සමුදයං පජානාති, වේදනා නිරෝධං පජානාති, වේදනා නිරෝධගාමිනින් පටිපදං පජානාති. ඒ වගේමයි සංඥා සංකාර විඥාන. විඥානං පජානාති, විඥාන සමුදයං පජානාති, විඥාන නිරෝධං පජානාති, විඥාන නිරෝධගාමිනින් පටිපදං පජානාති, විඥානස අස්සාදං පජානාති, විඥානස ආදීනවං පජානාති, විඥානස නිස්සරණං පජානාති. දැන් මේ පියවර හත රූප උපාදානය නවත්තන්න පියවර හතයි, වේදනා සංඥා සංකාර විඥාන නවත්තන්නත් එක එකටම පියවර හතක් බැගින් තියෙනවා. දැන් මේ පියවර හත හොඳට තේරුම් ගත්තොත් මේවා වචන පදවල් හැටියට නෙමේ. දැන් දකින්න ඕන මොකද්ද මේ කියලා. දැන් මුල් පියවර හතර රූපං පජානාති, රූප සමුදයං පජානාති, රූප නිරෝධං පජානාති, රූප නිරෝධගාමිනින් පටිපදං පජානාති. මේ පියවර හතර තව වචනකින් කියන්න පුළුවන්. මොකද්ද මේ පියවර හතර තව වචනකින් කියනවනම්? තව එක වචනකින් කියන්න පුළුවන් මේ පියවර හතරට කියන තව එක නමක් තියෙනවා. මොකද්ද එක නම? චතු අරිය සත්‍ය. එහෙමනම් දැන් මේ රූපං පජානාති, රූප සමුදයං පජානාති, රූප නිරෝධං පජානාති, රූප නිරෝධගාමිනින් පටිපජානාති වගේම විඥානං පජානාති විඥාන සමුදයං පජානාති විඥාන නිරෝධං පජානාති විඥාන නිරෝධගාමිනී පටිපදාති. මේ හතර නිවැරදිව පියවර හතර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පඤ්චස්කන්ධයේ මේ සමුදය ඇතිව නැතිත් සමුදය නිරෝධ කළ හැකි නිරෝධ කළ යුතු හැටිත් නිවැරදිව දකිනවනම් පජානාති. මේක තියෙන වචනේ පජානාති. එහෙමනම් චතු අරිය සත්‍ය ඒ පුද්ගලයා දන්නවා. මේක තියෙන්නේ පියවර දෙකයි චතු අරිය සත්‍ය සමුදය නිරෝධ කිරීම. ඒක දැන් ඉස්සරහට කියනවා. ඊළඟට රූපස්ස අස්සාදම් පජානාති රූපස්ස ආදීනං පජානාති රූපස්ස නිස්සරණං පජානාති. මේ අස් කිරීම රූප අස්ස රූපස්ස අස්සාදය තම ආස්වාදය. අපි අර සුව සොම්නස් සතුටු මේ ප්‍රිය මනාප සුචි සුභ සුව මේ සියලු දේ තමා ආස්වාදය. සියලු පෘථග්ජන පුද්ගලයෝ මේ ප්‍රිය මනාප ඇහෙන් දකින රූප කණින් අහන ශබ්ද රූප මේ සියලු ආකාර වූ රූප උපාද සමුදය කරගන්නේ ආස්වාදයක් තියෙන නිසයි, ආස්වාදයක් ලබන නිසයි. මේ ආස්වාදය ලබන්නේ විඥාණයට ආහාර සබ්යා ගැනීම සඳහා. විඥානාහාර සංචේතනාහාර සම්පස්සාහාර කබලින්කාරාහාර හතරම ගන්නේ උපාදානය කරගන්නේ ආස්වාදයක් ලබන්න. ඒ ආස්වාදය ලැබූ මොහොතේ පටන් එක ආදීනවයක් බවට පත් වෙනවා. ආස්වාදය අවසන් වෙන්නේ ආදීනවෙන් නව අවස්ථාවකදී. අර ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ වෙනවා. ඒක තමයි අනිත්‍යං දුක්ඛං විපරිණාම. ඒක ආස්වාදය අපිට පුළුවන් වුණොත් නවත්ත ගන්න නොලබා උපේක්ෂිතකින් අපි පජානාති කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් අර ආදීනවරුම වෙන්නේ නැහැ. චන්ද්‍රාග ප්‍රහාණයෙන් චන්ද්‍රාග විනේ පීඩා නිසරණයට පත් වෙනවා. මේක රූප වේදනා සංඥා සංකාර විඥාන පංච පියවර පහටම පංචස්කන්ධයේම පෘථග්ජන පුද්ගලයෝ උපාදානය කරගන්නවා. ආර්ය ශ්‍රාවකයා දන්නවා ඒකේ තියෙන බර, තියෙන බය, තියෙන අපහසුව, තියෙන වේදනාව, තියෙන ගින්න, දැවිල්ල, තැවිල්ල සියලු දේ දන්නවා. නමුත් පෘථග්ජන පුද්ගලයා ඒකමයි පෘථග්ජන පුද්ගලයාට සාර. ඒකයි සංසාරයි කිව්වේ. එනිසා සියලු පෘථග්ජන පුද්ගලයෝ ඔය ප්‍රිය මනාපදේට ප්‍රියමනාපදී සාරයි වටිනවා හොඳයි ප්‍රියයි මනාපයි කියලාමයි හිතන්නේ. දැන් මෙතන මේක පියවර පහ කවුරුත් පියවර හත කවුරුත් දන්නවා. දැන් රූපං පජානාති රූප සමුදයං රූප නිරෝධං රූප නිරෝධගාමිනී පටිපදං අස්සාදං ආදීනවන් නිස්සරණ පියවර හත තව විග්‍රහ කරනවා ඉස්සරහට. දැන් මෙතන යොදාගෙන තියෙන භාෂාව හොඳට තේරුම් ගන්න ඕනේ. මෙතන තියෙන්නේ රූප නෙමේ රූපං, සමුදය නෙමේ සමුදයං, නිරෝධ නෙමේ නිරෝධං, ඒ වගේම නිරෝධ ගාමිනින් පටිපදං, ඒ වගේම ආස්වාද නෙමේ අස්වාදං, ආදීනව නෙමේ ආදීනවන් නිස්සරණ නෙමේ නිස්සරණ. ඇයි මෙහෙම බිින්දුව හැම තැනකම දාලා තියෙන්. මේක ඉතාම ගැඹුරු තේරුම්ගත යුතු ධර්මතාවයක්. මෙහෙම මාගදී භාෂාවේ යම් තැනක මේ රූපනමේ රූපං සම්පූර්ණ අර්ථය වෙනස්. රූප කියන අර්ථය නෙමේ රූපං. සමුදය කියන අර්ථය නෙමේ සමුදයං. මෙහෙම දාලා තියෙන්නේ අර ඉංග්‍රීසි භාෂාවේ continuing process කියන ing. කරමින් පවතිනවා නම් යමක් අර ing දානවා වගේ. මාගදී භාෂාවෙත් මේ විදිහට යම් වචනයකට බිින්දුවක් රූප නෙමේ රූපං සමුදය නෙමේ සමුදයක්. මේක හැම මොහොතකම අපි මේක තේරුම් ගනිමින් මේක කරමින් ඉන්න ඕන. ඒක නැවැත්තුවොත් අපිට අපිව අර රූප ඇවිල්ලා අර සමුදය වෙලා අපි ආස්වාදයෙන් යට කරගන්න. ඒ නිසා අපි මේක දිගටම වර්තමාන මොහොතේ හිතට එන සියලු දේ මේ පියවර හතර සමුදය සමුදයන් නිරෝධං කළ යුතුයි. අර අසාධාන අසාධම් නිසරණං කළ යුතුයි. ඒක දිගටම කළ යුතු බව කළ හැකි බව තමා මේ බිින්දුවෙන් දාලා විග්‍රහ කළේ. දැන් කවුරුත් කල්පනා කරන්න ඕන අපි හැමදාම කිව්වට මේක තේරුම් අරගෙන නෑ. අපි කියනවා දැන් බුද්ධං සරණං. මේකත් ගච්ඡාමි සරණං බුද්ධං. මාගදී භාෂාවේ තියෙන්නේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං ගච්ඡාමි සරණං ධම්මං ගච්ඡාමි සරණං සංඝං. මේක එක මොහොතක එක තැනක එක වෙලාවක කරන දෙයක් නෙමෙයි. මේක චරණං බුද්ධං චරණං ධම්මං චරණං සංඝං දිගටම දිගින් දිගටම කළ යුතු කරමින් සිටිය යුතු ක්‍රියාකාරකම් තුන. නමුත් මේක අනිත් පැත්ත ගැහුවහම අද නාම පද තුනක් බවට පත් කරගෙන තියෙනවා. මේවා සියලු දේ ක්‍රියාපද. නමුත් අපි සිංහලෙන් හිතනකොට මේවා බුදු සරණයි ධම්ම සරණයි සංඝ සරණයි කියලා ඒක වැරදි. ඒක තියෙන්නේ චරණං. චර බව නැති කිරීම. කාමාවචර රූපාවචර අරූපාවචර බව තමයි පැවැත්ම. ඒ චර බව නම් කිරීම නැති කිරීම තමයි නිවන. මේකයි චරණං. ඒ වගේ මෙතනත් ඒකමයි මෙතනත් තියෙන්නේ සමුදයං නිරෝධං අසාධං නිසරණං. මේ දෙකමයි දෙපැත්තට තියෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ මෙහෙම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහම මේ ආකාරයට විග්‍රහ කරලා ඊට පස්සේ එකින් එක එකින් එකම අරගන්නවා. ඊට පස්සේ රූප ගන්නවා. කතමංච භික්කවේ රූපං චතරෝ මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං ඉදං මුච්චති භික්කවේ රූපං. චතරෝ මහා භූතා කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි. චතුර්ණංච මහා භූතානං මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරෙන් ඉතාම සුළු කොටසක් සියලු පෘථග්ජන පුද්ගලයෝ උපාදාය රූප හැටියට මම මගේ කියලා දෙආකාරයකට අර දස බිම්බර මාර්සෙනක හැටියට උපාදානය කරගන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන පහම මේ වගේ උපාදානය කර. ඒකෙන් රූප කොටස තමා චතුර්ණංච උපාදාය රූපං. දැන් හැම කෙනෙක්ම තමන්ගේ ඔය ශරීරය මම කියලා තියෙන තැන මේ මම කියන මේ කොටස තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි. මේ සියලු උපාදානය කරගත්ත දේ රූප ආපෝ තේජෝ වායෝ පඨවි. ඊට පස්සේ මගේ කියලා මගේ ගෙවල් ළමයි තව යාන වාහන වස්තු ඇඳුම් කැඩුම් මේ සියලු දේ ආපෝ තේජෝ වායෝ පඨවි. හැබැයි ඒක උපාදාය රූප. ඒක මගේ. දැන් මම කොට මගේ කොට මගේ කැමැත්ත අනුව පාත්වන දෙයක්. හැබැයි මුළු විශ්වයේම තියෙන්නේ අනික් සියලු ගහකොළවල සියලු තැන්වල මේ කෝප්පෙත් තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි හතර මහා භූත. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ විශ්වය අපි හුස්ම ගත්තොත් ඒත් ගන්න ආපෝ තේජෝ වායෝවත්. වතුර බිව්වොත් ආපෝ තේජෝ වායෝ පඨවියත්. කෑම කෑවොත් ආපෝ තේජෝ වායෝ පඨ. ඒක තමයි උපාදාය රූපං. ඒ සුළු කොටස. දැන් ඊළඟට තියෙනවා මොකටද මේ මහා භූත හතර චතුර්ණංච උපාදාය රූප අපි උපාදානය කරගන්න. ආහාර සමුදයා රූප සමුදය. මේ ආහාර සඳහායි රූපයලට සමුදය වෙලා සම්බන්ධයක් ඇති කරගෙන මේ සමුදය කරන්නේ. එතකොට ආහාර කිව්වේ විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර, සම්පස්ස ආහාර, කබලින්කාර ආහාර කියන හතර ආහාර වර්ගය සඳහාමයි රූප සමුදයෝ ආහාර සමුදයෝ. ඊළඟට යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. දැන් හොඳට තේරුම් ගන්න ඕන ආහාර නිරෝධෝ රූප නිරෝධෝ කියන්නේ නැති කිරීම. එමනනම් ආහාර නොගෙන ඉඳීම නෙමේ. මෙන්න මේ වචනේ මේ බුද්ධ දේශනාවේ නිවැරදිව තේරුම් ගත්තේ නැත්නම් ආහාර සමුදයා රූප සමුදයෝ, ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. දැන් මෙන්න මේක තමයි මුළු බුද්ධ දේශනාවෙම මිනිස්සු වැරදියට තේරුම් ගත්තේ. ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. මේ නිරෝධ කරනවා කියන එක තමයි නිවැරදිවම තේරුම් ගත යුත්තේ. නිරෝධ කරනවා කියන්නේ නැති කිරීම හෝ නොගෙනීම හෝ බඩකින් ඉඳීම නෙමෙයි. නිරෝධ කියන්නේ රෝධ නොගහ ඉඳීම. අපි හිටමු දැන් බුදුහාමුදුරුවෝ අර කොසල් රජුරුවන්ගේ ආරාධනය පරිදි රජගෙදෙට්ට ගියා රාජභෝජනයකට. බුදුහාමුදුරුවෝ ඒ රාජභෝජනය බොහොම ප්‍රණීතයි ප්‍රියයි බොහොම කැමැත්තෙන් ප්‍රණීතව රාජභෝජනය වැළඳුවා. බුදුහාමුදුරුවෝ පාත්‍රයෙන් අත හොදලා අතගත්තට පස්සේ ආයි ඒ රාජභෝජනේ අර ප්‍රියමනාප බව පිළිබඳව ආයි මොහොතකටවත් හිතෙන් රෝධ ගැහුවේ නැහැ. ඊළඟට බුදුහාමුදුරුවෝ පහෝදා රාජභෝජනයක් නෑ. දැන් වීටියේ පිඩු සිංහා වඩිනකොට යවහල්දානයක් ලැබුණේ. කටුක කර්කස යවහල්දාන. බුදුහාමුදුරුව ඒ දානය අර ඊයේ ලැබුණු රාජභෝජනයක් එක්ක සංසන්දනය කරන්නේ. මනින්නේ නෑ. රෝධ ගහන්නේ. නමුත් පෘථග්ජන පුද්ගලයා හැම විටම තමන් යම් ආහාරයක් ගන්නකොට ආහාරයක් විතරක් නෙමේ ඇහැට කන්නට නාසයට දිවට කයට මනට හයටම එන සියලු දේ හැම විටම පෘථග්ජන පුද්ගලයා අර ප්‍රිය අප්‍රිය අතර සසඳන්න මනින්න රෝධ ගන්නවා. මේක තමයි රෝධ නිරෝධ කරනවා කියන්නේ. ඒ නිසා සියලු අවස්ථාවල දැන් පෘථග්ජන පුද්ගලයෝ ආප්ප කඩේකින් ආපාර ගන්න පුරුදු වෙලා තිබුණත් අර ආප්ප කඩේ අද වහලා කිව්වනම් විද කණේකින් ආප්ප ගෙනාවේ කිව්වනම් හිතෙන් රෝධ ගන්න නිරෝධ කරන්න දන්නේ නැහැ. ඒ අනුව අර රූප නිරෝධෝ ආහාර නිරෝධෝ වෙනවා. මේ රූප සමුදයෝ ආහාර සමුදයෝ වෙනවා. නමුත් ඒක දන්නේ නැහැ. ඒකට කැමති නැහැ. මේක තමයි මේ නිරෝධ කරනවා කියන්නේ හිතෙන් අර සංචේතනා පැවැත්වීම සම්පස්ස පැවැත්වීම සංචේතනා මනෝ සංචේතනා සම්පස්ස පැවැත්වීම සංකාර කිරීම. මේක තමයි සියලු පෘථග්ජන පුද්ගලයෝ යමක් කරන්න ගියාම එහෙන් දැක්කත් ඒක තවත් එකක් එක්ක සංසන්දනය කරලා රවුම් ගහලා මැනලා රෝධ කරනවා. මේකයි රෝධ. මේ රෝධ නිරෝධ කරනවා කියන එක හොඳට තේරුම් නොගත්තොත් මෙතන නැති කිරීමක් නොගෙන ඉඳීමක් නෙමෙයි තියෙන්නේ. මේ පැවැත්ම යායන් තන්නා පෝනෝ භවිකා වෙන්නේ පුන පුනා එක අර සංසන්දනය කිරීම මැනීම රෝධ ගැසීම නිසයි මේ සමුදය උපදින් ආර සමුදයෝ රූප සමුදයෝ වෙන්නේ. ඒ රෝධ ගැහීම කරන්නේ නැත්නම් පිනවා පිනවා ආස්වාදනය කරන්නේ විඳවා විඳවා ආස්වාදනය කරන්නේ මන මන ආස්වාදනය කරන්නේ. නමුත් පෘථග්ජන පුද්ගලයෙක් හැම විටම යම් දෙයක් තමන්ට ඇහෙන් දැක්කහම කනෙන් ඇහුවාම නාසයට ගඳක් සුවඳක් දිවට රසක් කයට පහසක් මනසට ධර්මයක් අතීත වර්තමාන අනාගත දුර්ලභ සියුම් ගණ ආධ්‍යාත්මික බහිද්ද හැම වෙලාවෙම පෘථග්ජන පුද්ගලයා තමන්ගේ අත්දැකීම් අනුව අර අහෝසින් අතීත මද්දානවා. මේකමයි රෝධ ගහනවා කියන්නේ. ඒක නිසා පෘථග්ජන පුද්ගලයෝ නිතරම ආහාර සමුදයෝ රූප සමුදයෝ කර. නමුත් මේ නිරෝධය කියන එක තේරුම් ගත්තේ නැ ගන්න බෑ. මේක ගන්නා තාක් කල් තේරුම් ගන්නා තාක් කල් සමුදය නිරෝධ කරන්න බෑ. සමුදය නිරෝධ කරන්න නම් අර ආහාර සමුදයෝ රූප සමුදයෝ ආහාර නිරෝධෝ රූප නිරෝධෝ නිවැරදිව තේරුම් ගත යුතුයි. ප්‍රායෝගිකව කරන හැටි තේරුම් ගත යුතුයි. යම් කිසි කෙනෙක් ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කරනවා නම් අර රෝධ නිරෝධ කර. තරහක් ආපු වෙලාවට මෛත්‍රිය වඩනකොට රෝධ නිරෝධ වෙනවා. මෙත්තානුසතිය, අසුභානුසතිය, මරණානුසතිය, බුද්ධානුසතිය වඩන හැම අවස්ථාවකම ඉබේම රෝධ නිරෝධ කරන. එක පහසු ක්‍රමයක්. එක නිවැරදි ක්‍රමයක්. ඒ නිසා මේ සමුදය නිරෝධ කළ යුතුයි. ඒ සමුදය දිගින් දිගටම නිරෝධ කිරීමෙන් තමයි සම්මා අංග අට අරිය අෂ්ටාංගික මාර්ගය සමුදය නිරෝධගාමිනී පිළිවෙත පටිපදාව පූර්ණ්‍ය වෙන්නේ. එතකොට මේ සමුදය නිරෝධ කිරීමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබෙනවා. ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට ආනපාන සති සමාධිය වඩ아가න යනකොට චතුරාර්ය සත්‍ය ඉබේම යථාභූත ඥාන දර්ශනේ ලැබෙනවා. ඊළඟට තියෙනවා අසාර ආදීනව නිසරණ තුන යං රූපං පටිච්ච උපජ්ජති සුඛං සෝමනස්ස යං රූපං පටිච්ච උපජ්ජති සුඛං සෝමනස්ස මෙතෙක් නෝපදුනු සුඛ සෝමනස්ස බව මේක එක පැත්තයි තියෙන්නේ නමුත් යං රූපං පටිච්ච උපජ්ජති දුක්ඛං දෝමනස්සං වෙන්නත් පුළුවන් රූපය අප්‍රියන උපජ්ජං අදුක්කම අසුකං වෙන්නත් පුළුවන් මැන්නොත් මේ තුනම තියෙනවා නමුත් අර එක පැත්තක් කාටත් පේරුම් ගන්න පුළුවන් පැත්ත තමයි සුඛං සෝමනස්සං යං රූපං පටිච්ච මං ඒක විග්‍රහ කරනවා අයං රූපස්ස අස්සාදු මේක තමයි රූපෙන් ලැබෙන ආස්වාදය ඒක පටිච්ච උනේ නැත්නම් උපජ්ජති වෙන්නේ නැහැ ඒකයි පටිච්ච සංඋප්පාද කියන ධර්මතාව. න පටිච්ච වුණොත් අනුප්පාදෝ. ඒකත් තේරුම් ගන්න. එතකොට අර යම් රූපං කිව්ව එකත් තේරුම් ගන්න ඕන. මේ සුඛං සෝමනස්සං උපදීම තමයි ආස්වාදය. සමුදේ නිසා ආස්වාදයක් විඳිනවා. යම් රූපං කිව්වේ නැවත ඇහෙන් දකින රූප චක්කුංච පටිච්ච රූපේට කනෙන් අහන ශබ්ද රූප සෝතංච පටිච්ච සද්ද නාසයට එන ගන්ධ සුවඳ රූපත් ඕකට ඇතුළත් දිවට එන රස රූප කයට එන පහස පොට්ටබ්බ මනසට එන ධම්ම හයටම ඇහ කන නාසය දිවකය මන ඔය සුඛං සෝමනස්සං දුක්ඛං දෝමනස්සං අදුක්ඛමං අසුඛං එනවා ඒ විතරක් නෙමෙයි මේක අර ඇහෙන් දැක්ක අතීත රූප අතීත වර්තමාන අනාගත දුර ළඟ සියුම් ගැන අජ්ජත්තික බහිද්ද හීන ප්‍රනීත යන් දුරේ සන්තකේ 11 ආකාරයටම නැවත මේ රූප යන් රූපං පටිච්ච උපජ්ජති සුඛං සෝමනස්සං වෙනවා ඒ දිගේමයි පුද්ගලයෝ අර රෝධ ගහලා ආස්වාදයක් විඳින්නේ. ඒ රෝධ ගහලා ආස්වාදයක් විඳින එක තමයි කාම විතක්ක විචාර. දෙවෙනි වේශයෙන් නම් ව්‍යාපාද විතක්ක විචාර. තුන්වෙනි වේශයෙන් නම් විහිංසා විතක්ක විචාර. ඒ නිසා මේ ආස්වාදයක් හැටියට ආස්වාදනය කරමින් ආස්වාදයක් ලබන්න තමයි අසුතවත් සියලු පෘථග්ජන පුද්ගලයෝ මේ ඇහැකනනාසය දිවකය මනහයට අරමුණු වන රූප වේදනා සංඥා සංකාර විඥාන වලට පටිච්ච වෙන්නේ. හැබැයි මේ ආස්වාදය ඒ ස්වරූපයෙන් ඒ ස්වභාවයෙන් දිගටම වෙනස් නොවී පවතිනවනම් නවතිනවනම් නවත්ත ගන්න පුළුවන් නම් නිවනක් ඕනේ. නමුත් මේ ආස්වාදය, මේ සුඛ සෝමනස්ස බව ඒ ආකාරයට ඒ ස්වභාවයෙන් ස්වරූපයෙන් පවත්වන්න නවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒක නියත ස්වභාවයේ ස්වરૂපය යම් රූපං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්ම. අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්ම. කාටත් හොඳට තේරෙනවා විපරිණාම ධම්ම. මෙතන අනිච්ඡං දුක්ඛං අනාත්ත නිමේ පාවිච්චි කරලා තියෙන වචනේ විපරිණාම ධම්ම. එහෙමනම් අනිච්ච දුක්ඛ අනාත්ත තමයි සමහර තැන් වල පාවිච්චි කරලා තියෙන්නේ. නමුත් ගැඹුරු හැම තැනකම තේරුම් ගන්න පහසු වෙන විදිහට අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. මේකෙත් හොඳට තේරුම් ගන්න ඕන අනිච්ච නෙමේ අනිච්ඡං, දුක්ඛ නෙමේ දුක්ඛං, විපරිණාම ධම්ම නෙමේ ධම්මං. ඒකත් දිගටම සිදු වෙමින් පවතින දෙයක්. අර අස්සාදං නිතරම පෘථග්ජන පුද්ගලයෝ ආස්වාදයක් ලබමින් ඉන්න කැමති. හැබැයි ඒ ආස්වාදය නිච්ච නෑ අනිච්ච, සුඛ නෑ දුක්ඛ, අවිපරිණාම ධම්ම නෙමේ විපරිණාම ධම්ම. අයං රූපස්ස ආදීනෝ. එතකොට මේ සියලු ආදීනව උරුම වෙන්නේ ඒ ආස්වාදය, ඒ සුඛ සොම්නස් බව විපරිණාමයට පත් වෙනවා, අන්‍යතා භාවයට පත් වෙනවා. හැම සුඛ සෝමනස්යක්ම මොන ආකාරයේ වුණත් ඒ ස්වභාවයෙන් ස්වરૂපයෙන් කිසි කෙනෙකුට පවත්ව ගන්න නවත්ව ගන්න බෑ. මේක තේරුම් ගත යුතුයි. එහෙමනම් අපි කල යුත්තේ යෝ රූපස්මින් චන්ද්‍රාග විනයෝ චන්ද්‍රාග ප්‍රාණ. යම් කිසි කෙනෙකුට චන්ද්‍රාග විනයෙහි පිහිටා චන්ද්‍රාග ප්‍රහාණය කළොත් ඒ පුද්ගලයාට, ඒ පුද්ගලයා අර රෝධ ගහන්න ආස්වාදය ආස්වාදයක් හැටියට නිරාමිසව තිබ්බා. පෘථග්ජන පුද්ගලයා ආස්වාදය ආමිසයක් හැටියට රෝධ යහුවා. මේකයි වෙනස. එහෙම යම් කිසි කෙනෙකුට යෝ රූපස්මින් චන්ද්‍රාග විනයෝ චන්ද්‍රාග ප්‍රහාණං, අර යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝමයි මේ කියන්නේ. එතකොට යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ කළොත්, ධම්ම විනේ ගාදන්ති වුණොත් ඒ පුද්ගලයා ඉදං රූපස්ස නිස්සරණ. මෙතෙන්දිත් අපි ආනපාන සති සමාධිය නිවැරදිව වඩනවා නම් අර අසුභානුසතිය, මරණානුසතිය, බුද්ධානුසතිය, මෙත්තානුසතිය, අර චන්ද්‍රාග විනේ පිහිටනවා, චන්ද්‍රාග ප්‍රහාණය වෙනවා. ඒ අනුව ඉදං රූපස්ස නිස්සරණ. නිස්සරණං කිව්වේ චර බව නම් වෙනවා, නැති වෙනවා. අර චර නම් බුද්ධං, චර නම් ධම්මං, චර නම් සංඝං. චර නම් වීම තමයි නිස්සරණ. මේ පියවර හතට බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් ඊගාවට යම් කි යේහි කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මණ. දැන් මේ පුද්ගලයා අර රූපං පජානාති, රූප සමුදයං පජානාති, රූප නිරෝධං පජානාති, රූප නිරෝධගාමිනී පටිපදං පජානාති, අස්සාදං පජානාති, අස්සද් ආදීනං පජානාති, නිස්සරණං පජානාති. ඒක පජානාති කියන්නේ තමා තුළ ඇතිවන ඒ රූප වේදනා සංඥා සංකාර නිසා තමා තුළ ඇතිවන ආස්වාදය එවගම සුඛ සෝමනස්ස බව එවගම ආදීනව මේක යථා පරිදි තමා තුළ ඇතිවන වෙනස තමා විසින් දැන ගැනීම පජානාති. මේ පජානාති දැනගත්ත පුද්ගලයා දිගටම ආනපාන සති සමාධිය වඩාගෙන යනකොට ඒ හිකේති භික්කවේ ඒ පුද්ගලයා සමනාවා බ්‍රාහ්මණාවා කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ පුද්ගලයා යෝගාවචරී. ඒ පුද්ගලයා තුළ ඒවං රූපං අභිඤ්ඤාය පජානාතිවලට වඩා ඉදිරියට ගිහිල්ලා ගැඹුරු දැක්මක් ඇති වෙනවා. ඒ ගැඹුරු දැක්ම තමයි අභිඤ්ඤාය. ඒ අනුව අර සමනාව බ්‍රාහ්මනාව රූපං අභිඤ්ඤාය රූප සමුදයං අභිඤ්ඤාය රූප නිරෝධං අභිඤ්ඤාය රූප නිරෝධගාමිනින් පටිපදං අභිඤ්ඤාය රූපස්ස අසාදං අභිඤ්ඤාය රූපස්ස ආදීනවං අභිඤ්ඤාය එවන් රූපස්ස නිස්සරණං අභිඤ්ඤාය රූපස්ස නිබ්බිදාය රූපස්ස විරාගාය රූපස්ස නිරෝධාය පටි නිසග්ගාය වෙනුවට පටිපන්නා තේ සුප්පටිපන්න. දැන් නිබ්බිදාය වීම තමයි නිබ්බේධික පරියාය. නිබ්බිදාය කියන්නේ අර රූපේ ආස්වාදයට බැඳින්නේ නැහැ. රෝධ ගහන්නේ නැහැ. දැන් අර බුදුහාමුදුරුව නිබ්බිදාය වුන් නිසයි අර රාජභෝජනය වළඳලා බොම ප්‍රියමනාප වූ රාජභෝජනය වළඳලා පාත්‍රයෙන් අත හොදලා ගත් අත ඉවතට ගත්තට පස්සේ ආයි කිසිම දවසක ඒ රාජභෝජනය ඉදිරියේදී කොයි මොහොතක හෝ ඒ ගැන හිතින් සංචේතනා පැවැත්වෙන රෝධ ගැව්වෙන සංසන්දනය කළේ නෑ සම්පස්ස කළේ නෑ සංකාර කළේ නෑ සමුදය උපදවා ගත්තේ නෑ සම්බන්ධයක් ඇති කරගත්තේ නෑ. ඒ අනුව අනුසය ඉපදින්නේ නෑ. සියලු පෘථග්ජන පුද්ගලයෝ නොදන්නාකම නිසා අඥානවන්තකම නිසා මේක තියෙන අර වැරදි ප්‍රතිඵල තමාට ලැබෙන බව නොදන්නා නිසා සියලු තැන්වලදී කරන්නේ මීට පෙර තමන් ලැබූ අර ආස්වාද අවස්ථාවක් එක්කලා මේක සංසන්දනය කරන හැම තැනකදීම කරන්නේ මේ වැරදි රෝධ ගැසීම. ඒ නිසා මේ රෝධ ගන්න හිතෙන් මේක කාටවත් හරයක් නැහැ. තමන්ටවත් අනුන්ටවත් කිසි ප්‍රතිඵලයක් නැහැ. නමුත් රෝධ ගන්න. ඒ නිසා අර එවන් රූපං අභිඥාය තත්වයටපත් වුණාට පස්සේ අනිත්‍ය දුක්ඛ අනත්ත අනුපස්සනා කරලා නිත්‍ය සුඛාට ඉවත් කරනවා නම් එන්න රෝධ ගන්න. ඒ අනුව නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නා වෙන්න පුළුවන්. එහෙමනම් දැන් මේකේ හොඳට තේරුම් ගන්න ඕන මේ සත්‍ය උත්තාන කුසල සූත්‍රයේ තියෙන්නේ අර රූපං රූප සමුදයං රූප නිරෝධං රූප නිරෝධගාමිනින් පටිපදං චතුර්හ්‍ය සත්‍ය අසාදං ආනි ආදීනවන් නිස්සරණං මොකද්ද අනිච්ච දුක්ඛ අනාත්ත විග්‍රහ කරපු ත්‍රිලක්ෂණය වෙන විදිහක ඉදිරිපත් කළා. ඊට පස්සේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය අපි දන්න එකක් තියෙනවා. මොකද්ද? බුද්ධ අනුස්සතිය වෙන ප්‍රතිඵලයක් හැටියට ඉදිරිපත්. එහෙමනම් අර හතරමයි දැන් මෙතන තියෙන්නේ. මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති මයි. අයි වෙන එකක් නෙමේ. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේක අවසානයේදී සිදුවිය යුත්තේ අර බැඳි බැඳි ආව. මේ බැම්මෙන් මිදී නිදහස් වෙන්න නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, පටිනිස්සග්ගාය තේරුම් අරගෙන අර අනිත්‍ය දුක්ඛ අනාත්ත අනුපස්සනා. මේකේ අනිත්‍ය දුක්ඛ අනාත්ත නෙමේ මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්ම. එනිසා මේ අර අනාත්ම කියන අදහසක්, කතාවක්, තේරුමක්, අර්ථයක් කිසිසේත්ම බුද්ධ දේශනාවේ නැති වැරදි තේරුමක් වචනයක් බුද්ධාගමේ අද පාවිච්චි කරන්නේ ආත්ම අනාත්ම හැටියට. මේක ත්‍රිපිටකයේ තියෙන්නේ විපරිණාම ධම්මං අනත්ත හැටියට, අවිපරිණාම ධම්මං අත්ත හැටියට. අත්ත කියන්නේ ඒතන් මම ඒසෝමත්මේ ඒසෝමේ අත්තත්. මගේ කොට, මම කොට, මගේ වසඟේ පාත්ව ගන්න පුළුවන්. ඒක විපරිණාමයට පත් වෙනවා නම් ඒක වෙන්නේ නැහැ. අවිපරිණාම ධම්ම නිසයි තමයි ඒවා එක ගන්න. අර මං උදාහරණයක් කිව්වනේ, අවුරුද්දාට ළමයෙක් අර රූපයක් ගත්ත කියලා චිත්‍රසන්තානෙ ෆොටෝ එකක් තැන්පත් කළා. අර තැන්පත් කරගත්ත රූපය අවිපරිණාම ධම්මයි. බැරි වෙනවක් ඔය රූපය ගන්නකොටම මේකෙ තියෙන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගත්තනම් අර චන්ද්‍රාග විනේහි පිහිටලා චන්ද්‍රාග ප්‍රහාණ කරලා ඒක පිළිබඳව ආස්වාදය අත්හැරලා නිස්සරණං තත්වයට පත්. එදා ඉඳන් නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, පටිනිස්සග්ගාය. හැම තැනකම හැමදේකම මේකයි තේරුම් ගත යුත්තේ. එනිසා මේ ධර්මතාවය නිවැරදිව තේරුම් ගන්නා තාක්කල් කෙනෙකුට මේ නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, පටිනිස්සග්ගාය කියන වචන හතර, වචන හතරක්, පද හතරක් පමණක් නෙමෙයි. මේකේ ඉතාම ගැඹුරු ධර්මතාවයක් තියෙනවා. ඊළඟට යේච කෝකේති භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා, මේ අනුගමනය කරන මේ ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේකෝ, එවන් රූපං අභිඥාය, එවන් රූප සමුදයං අභිඥාය, එවන් රූප නිරෝධං අභිඥාය, එවන් රූප නිරෝධගාමිනින් පටිපදං අභිඥාය, එවන් රූපස්ස ආස්වාදං අභිඥාය, එවන් රූපස්ස ආදීනවං අභිඥාය, නිසරණං අභිඥාය, රූපස්ස නිබ්බිදාය, විරාගාය, නිරෝධා, අනුපාදා විමුත්තා, තේ සුවිමුත්තා, ඒ සුවිමුත්තා තේ කේවලිනෝ, ඒ කේවලිනෝ වට්ටන් තේසන් නත්ති පඤ්ඤාපන. වට්ටන් තේසන් නත්ති, අන්න මුල් තුන කැපීම. වට්ටන් තේසන් නත්ති, මෙතෙක් සකස් වෙවි සකස් වෙවි ආව බැමි තුන, මුල් තුන, රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල තුනම තේසං නත්ති වට්ටං. ඒ අනුව අර විඤ්ඤාපනාය තත්වයෙන් ඉවත් වෙලා පඤ්ඤාපනාය තත්වයට පත් වෙනවා. එතකොට අර රාගය, ద్వේෂය, මෝහය කියන වැරදි දෙයින් කටයුතු කළ නිසයි මේ වට තුන අර වට රාග වටය, ద్వේෂ වටය, මෝහ වටය සංවට්ඨය සකස් වුනේ. දැන් තේසං වට්ටං නත්ති, කේවලිනු දක්ෂයෙක් වෙනවා වට තුන කපලා මුල් තුන කපලා අර වට තුන නැවට කවදක්වත් සකස් කර නොගන්නා ආකාරයට පඤ්ඤා පනාය වෙන වට තුන කැපෙනවා නිබ්බිදාය වුණොත් ඒකට කවුරුවත් උත්සාහයක් දරන්න ඕනේ නිබ්බිදාය විරාගය නිරෝධය පටිනිසග්ග වුණොත් වට තුන කැපෙනවා නිබ්බිදාය විරාගය නිරෝධය පටිනිසග්ග වෙනවා අනිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගන්න පුළුවන් වුණොත් ඒ නිසා ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකව වඩනවා නම් මේ සියලු දේ සිද්ධ වෙනවා දැන් මේ මෙතෙක් වෙලා කිව්වේ අර පඤ්චස්කන්ධේ එක කොටසක් පමණයි රූප ඊළඟට වේදනා මේ වේදනා සංඥා සංඛාර විඥානවල එකයි අපිට විග්‍රහ කරන්න ඕන අර රූප සමුදයෝ ආහාර සමුදයෝ රූප නිරෝධෝ ආහාර නිරෝධෝ හැබැයි ඒ රූප නිසයි ආහාර සමුදය රූප සමුදය නමුත් වේදනා සමුදය ඒ නිසා නෙමෙයි සම්පස්ස සමුදයෝ වේදනා සමුදයෝ සම්පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ සම්පස්ස ඉන්නේ චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාහන සම්පස්ස ජීවහා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස සම්පස්ස දැන් මේ ඇහෙන් දැක්කදී අර නැවත සම්පස්ස සම්පස්ස කියන්නේ ස්පර්ශය අර සුඛ සෝමනස්ස ස්පර්ශයක් හෝ දුක් දෝමනස්ස ස්පර්ශයක් හෝ සතුටු සංගත එක සම්පස්ස එනිසා මේ ඇහෙන් දැක්ක රූපේ නැවත දිගින් දිගටම රෝධ කරනකොට තමයි අර සම්පස්සය වෙන්නේ මේ රෝධ කිරනවා කියන්නේ නැති කිරීම නෙමේ රෝධ නොගැහිම සිතෙන් රවුන් නොගැහිම සිතෙන් සංචේතනා පවත්වනකොට සම්පස්ස වෙනවා සංචේතනා පවත්වන්නේ නැත්නම් සම්පස්ස නිරෝධෝ ඒ අනුව සම්පස්ස සමුදය වේදනා සමුදයෝ සම්පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ ඒ වගේම එච්චරයි වෙනස අනික් ඒවා සියලු දේ අර අභිඥාය වේදනං අභිඥාය ඒවා තියෙනවා ඊළඟට සංඛාර කතමාජි භික්කවේ සංඛාර මෙතෙන්දි අර චක්කු සම්පස්ස නෙමේ බාහිර ආයතනේ දැන් චක්කු වලට පටිච්ච වෙන්නේ රූප එනිසා රූප සංඥා ශබ්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ්බ සංඥා ධම්ම සංඥා අයං උත්ති භික්කවේ සංඥා පස්ස සමුදයෝ සංඥා සමුදයෝ පස්ස නිරෝධෝ සංඥා නිරෝධෝ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන අර පස්ස නිරෝධෝ කියන්නේ වේදිත වේදනා නිරෝධෝමයි එනිසා මේක අර සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියන එකට හරියටම ගැලපෙනවා පස්ස නිරෝධෝ සංඥා නිරෝධෝ ඒ මිසක් ඇහ නිරෝධ කරනවා කන නිරෝධ කරනවා නාසය නිරෝධ කරනවා කියලා එකක් ඇත්තෙත් නෑ කිව්වෙත් නෑ වෙන්නෙත් නෑ කරන්නත් බෑ ඒක නිසා ඊළඟට සංඛාර සමුදයෝ සංඛාර නිරෝධෝ දැන් මෙතෙන්දි චේතනාකාය හයක් තියෙනවා අර රූප සංචේතන ශබ්ද සංචේතන ගන්ධ සංචේතන රස සංචේතන පොට්ටබ්බ සංචේතන කරන්නේ අර චක්කු සංචේතන වගේමයි රූප චක්කු නිසා රූප සංචේතන ශබ්ද නිසා සෝත සංචේතන නිසා ශබ්ද ගන්ධ සංචේතන ඒ සංචේතන ඉමේ උච්චති භික්කවේ සංඛාර පස්ස සමුදයෝ සංඛාර සමුදයෝ පස්ස නිරෝධෝ සංඛාර නිරෝධෝ එතකොට රූප සමුදයෝ ආහාර සමුදයෝ රූප නිරෝධෝ ආහාර නිරෝධෝ වේදනා සංඥා සංකාර තුනේම තියෙන්නේ පස නිරෝධෝ වේදනා නිරෝධෝ පස නිරෝධෝ සංකාර නිරෝධෝ පස නිරෝධෝ සංඥා නිරෝධෝ ඒ තුනමයි හතරවෙනි එක විඥාන නිරෝධෝ මේ දෙක අර රූප නිරෝධෝ එකක් වේදනා සංඥා සංකාර තුන නාම කොටස රූප කොටස නාම රූප නිරෝධෝ විඥාන නිරෝධෝ ඒක එච්චරයි මේක ඊගාවට අර හයම අවසාන වශයෙන් තේ සුප්පටිපන්නා ඒ අනුව විඥානස නිබ්බිදාය විරාගාය නිරෝධා අනුපාදා විමුක්තා තේසු විමුක්තා ඒ සුවිමුත්තා තේ කේවලිනෝ ඒ කේවලිනෝ වට්ටන්තේ සන්නත්ති පඤ්ඤාපනාය ඒවංකෝ භික්කවේ භික්ඛු සත්තට්ඨාන කුසලෝ හෝති ඒ අනුව තමා මුල් හය මේ පියවර හතකින් මුල් තුන මේ උපාදානය කරගන්නට හේතු වෙන මුල් හයම මුල් තුනම උදුරලා ගල තේසං වට්ටං නැත්ති දැන් මේ මුල් තුනම වට තුනක් හැටියට තමයි සකස් වෙන්නේ ඒ වට තුන අතරේ තමයි සියලු මිනිස්සු අතරමං වෙලා අනාත වෙලා දුක් විඳ විඳ පැවැත්ම පාටවගෙන මේක තේරුම් ගන්න ඕන එතකොට මේ ආන මේ කිසිවක්වත් නොදන්නවා වුණත් මේක ටිකක් ගැඹුරු වුණත් යම් කිසි කෙනෙකුට ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනත්වත් වඩන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට මේ කිසිවක්ම මේ ගැඹුරු ධර්මය නොතේරුණත් මේ සියල්ල සිද්ධ වෙනවා නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය වෙනවා. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ මේක ගැඹුරු දහමක් හැටියට ඒ තමන්ගේ සිතේ සිදුවෙන සියලු දේ මෙහෙම කිව්වත් ප්‍රායෝගිකව මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ අර ගිරිමානන්ද සූත්‍රයේ ඒ වගේම තව බොහෝ සූත්‍රවල කිව්වේ මේ ආනපාන සති සමාධිය වඩන්න වඩනකොට අර තේසං වට්ටන්නත්ති පඤ්ඤාපනාය වෙනවා. ඒ නිසා මේ සියලු තැන්වල ගැඹුරු ධර්මයක් තියෙනවා. හැබැයි අර අනිත්‍ය දුක්ඛ අනාත්ම නිවැරදිව තේරුම් ගන්න ඕන එතන තමයි අත්‍ය අවශ්‍ය ගැඹුරුම දේ අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්ම. මේ වචන තුනමයි අනිත්‍යං දුක්ඛං අනාත්තං කියන වචන තුනමයි අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්ම. මේ වචන තුනමයි බුද්ධ ආගමේ විකෘති කළා වෙනස් කළා නිවන වහන විදියට සහමුලින්ම නොගැලපෙන අර්ථයක් ඉදිරිපත් කළා. අනිත්‍යං නැ අනිත්‍යයි, දුක්ඛං නැ දුකයි, අර විපරිණාම ධම්මං නැ අනාත්මයි. ඒ වචන තුන කිසිසේත්ම මේ ගැඹුරු අර්ථය මේ බුද්ධ ධර්මයේ අර්ථයේ නියම අර්ථය දෙන වචන තුනක් නෙමේ. ඔය අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක මේ ධර්මය විකෘති කළ විනාශ කළ මිනිසුන්ගේ සිංහල මිනිසුන්ගේ නිවන වහන්නම කර්මයක් හැටියට පරිවර්තනය කරපු වචන තුනක්. ඒක ආනන්තරික පාප කර්මයක් හැටියට ඒ විකෘති කළ මිනිසුන්ට ඵල විපාක දුන්නා. අදත් යම් කිසි කෙනෙක් තවදුරටත් අර අනිත්‍යයි දුකයි අනාත්මයි කියන උගන්වනවා නම් කියා දෙනවා නම් බෞද්ධයාගේ නිවන වහනවා වැහෙනවා. ඊළඟට මේක මේ පංචස්කන්ධය පිළිබඳව කියපු මේ පියවර හත ඊළඟට තව තුන් ආකාරයකට තුන් විදිහකටත් අපිට අනුපස්සනා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මේකලේ පංචස්කන්ධසෝ උපපරික්කති. මේකම ඉදබිකවේ බිකු ධාතුසෝ උපපරික්කති. දැන් පංචස්කන්ධසෝ උපපරික්කති රූප වේදනා සංඥා සංකාර විඥාන පහ. ධාතුසෝ උපපරික්කති කිව්වොත් ආපෝ තේජෝ වායෝ පඨවි හතරත් අවකාශ විඥාන දෙකක් ඇතුව හයක්. එකයි ධාතුසෝ උපපරික්කති. ආයතනසෝ උපපරික්කති කිව්වොත් චක්කුසෝතගාන ජීවා කාය මනෝ ආයතනසෝ උපපරික්කති. පටිච්ච සමුප්පාදසෝ උපපරික්කති කිව්වොත් අවිද්‍යාමූල පටිච්ච සමුප්පාද ධර්මය අවිද්‍යාමූල පටිච්ච සමුප්පාද ධර්මය හැටියට ගන්න ඕන. අවිද්‍යාමූල නිරෝධ පටිච්ච සමුප්පාද ධර්මය අවිද්‍යාමූල නිරෝධ හැටියට තේරුම් ගන්න ඕන. කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය කුණුමුල් තුන උදුරා දමන්නට උපකාරක ධර්මතාවය හැටියට සෝ උපපරික්කට තේරුම් ගන්න. ඉතින් ඒක නිසා මේ ඕන ක්‍රමයකට උපාදානය සහ මුලින්ම ඉවත් කරන්න පුළුවන්. සබ්බූපදී පටි නිසග්ග කරන්න පුළුවන්. මේ අවසාන වශයෙන් අවශ්‍ය වෙන්නේ මොන ක්‍රමයකට හෝ මේ උපාදානය තමයි සියලු මිනිසුන්ට නිවන වහන්නේ. උපාදානය කරගන්නේ හිතෙන්. උපාදානය කර ගැනීම නවත්තන්න පුළුවනුත් හිතේ මේ නියම යථාභූත ඥාන දර්ශනයක් ධර්මාවබෝධයක් ඇත්ත ඇති හැටියට තේරුම් ගත්තොත් මේ උපාදානය කරගත්ත කිසිම දෙයක් අතින් නෙමේ. දැන් අති නෑ. කොහෙන්ද උපාදානය කරගත්තේ? හිතේ. ඔය උපාදාන කරගත්ත කිසිම දෙයක් තමන්ගේ කැමැත්ත අනුව තමන්ට අවශ්‍ය පරිදි කිසිසේ මන අපසේ නවත්තන්න පවත්වන්න පුළුවන්ද? මේක තේරුම් ගත්තනම් උපාදානය කරගන්නවද? හැබැයි උපාදානය කරගැනීමේ ප්‍රතිඵලය බරක් වෙනවා, බයක් වෙනවා. දැවිල්ලක්, තැවිල්ලක්, දාහයක්, ගින්නක්, සියලු එකලොස් ගින්නට හේතුව උපාදාන. උපාදානය කරගන්නෙම පංචස්කන්ධය. හැබැයි ආයතන සෝ උපපරික්කට. ආයතන උපකාර. ඒ වගේම ධාතු සෝ උපපරික්ක. මේක තේරුම් ගත්තනම් ධර්මයේ තේරුම් ගත්තා. ධර්මයේ තේරුම් ගත්තනම් දැන් ආනපාන සති සමාධිය ප්‍රායෝගිකවත් නිවැරදිවත් යුගනද්දවත් වඩනකොට ඔය සියල්ල සිදුවෙලා උපාදානයෙන් තමයි අර අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. මේ උපාදානය කරගෙන අපේ කැමැත්ත අනුව පාට ගන්න නවත්ත ගන්න බෑ. දැන් මෙතන හොඳට තේරුම් ගන්න ඕන මේ උපාදානය අයින් කරනවා කියන්නේ තමන්ට අද ලැබිලා තියෙන පුබ්බේතගත පුඤ්ඤතා ශක්තියෙන් තමන්ට අද ලැබිලා තියෙන ඔය යම් යම් වත්කම් දීපල වස්තු මේවා ගියෝ හැටියට අත්හැරීම නෙමෙයි. ඒවා ධර්මතාවය. ඒවා හිතින් මේක මගේමයි, මටමයි. මේක හැමදාම මටමයි. මේ විදිහටම පවතිනවා කියන එක අර නිවේශමාන, අභිනිවේශමානා වෙනවා. ඒකයි වටේ. මේක දැන් මෙතන ඉන්න මේ යම් පින්වතෙක් අපිටම ටිකක් ඈත පළාතක ඉඳන් එන ආවිලා තියෙන්නේ. සමහර විටක ගෙදර යනකොට මොකක් හරි වැස්සක් කුණගක් සුනාමියක් ඇහිලා ගේ නැති වෙන්න පුළුවන්. ගේ නැති වුණාම උපාදානය කරගෙන තියනවා නම් හිතෙන් ගිය ගමන් හෝගාලා ගින්නක් එනවා. හැබැයි උපාදානය කරගෙන නැත්නම් මොන ගින්නක්වත් දැවිල්ලක්වත් නැ මේක ධර්මතාවයක් ස්වභාව ධර්මයක් ආවා මේක නැටි වෙන්න කැඩින්න බිඳින්න විනාශ වෙන්නම තිබිච්ච දෙයක් විනාශ වෙලා ගියා ඉතින් කරන්න දෙයක් නැ ඒක දුක් වෙන්නෙත් නැ ශෝක වෙන්නෙත් නැ පරිදේව වෙන්නෙත් මේකයි තේරුම් ගත යුතු ධර්මතාව ඊළඟට දැන් මේ පින්වතුන් හොඳට කල්පනා කරගන්න ඕන තවත් කරුණු කීපයක් මේකට මේ කියන්න තියෙනවා මේ සත්තාන කුසල සූත්‍රයේ තියෙනවා පියවර දෙකක් පළවෙනි පියවර අර රූපං පජානාති දෙවෙනි පියවර මොකද්ද රූපං හා අභිඤ්ඤය පළවෙනි පියවර රූපං පජානාති දෙවෙනි පියවර නැත්නම් අවසාන පියවර රූපං අභිඤ්ඤය රූප සමුදයං අභිඤ්ඤය දැන් මේ අභිඤ්ඤය අභිඥාතං අභිඤ්ඤය අර පජානාති කියන එක ඩක් වඩා අඩුයි පෘථග්ජන අසුතවත් ශ්‍රාවකයා අර පජානාතිත් නැ නප්පජානාති දැන් මේ ධර්මය අහන්ඳ ඉස්සෙල්ලා පජානාතිත් නැ නප්පජානාති දැන් මේ නප්පජානාති තත්වයෙන් පජානාති තත්වයට එන්න ඕන පජානාති තත්වයෙන් අභිඤ්ඤය තත්වයට එන්න ඕන ඒක බුද්ධ ශ්‍රාවකයෙකුගේ නිවන් මඟ පූර්ණය වෙන ක්‍රමය. එනිසා අර නප්පජානාති තත්වයේ තමා සියලු අසුතුවත් පෘථග්ජන පුද්ගලයෝ කටයුතු කරන්නේ. දැන් පජානාති තත්වයට පත්වෙච්ච පුද්ගලයයි අර අවසාන වශයෙන් අභිඤ්ඤයං අභිඥාතං තත්වයට පත්වෙන්නේ. මේ අභිඤ්ඤයං අභිඥාතං සියලු දෙනාම දැනගත යුතු තත්වයක් වචනයක් මේ පොතේ 109 වෙනි පිටුවේ ඉඳන් 109 වෙනි පිටුවේ ඉඳන් 143 වෙනි පිට දක්වාම තියෙන්නේ මොකද්ද මේ අභිඤ්ඤයං කියන වචන. දැන් බුදුහාමුදුරුවන්ගෙන් බ්‍රාහ්මණෙක් බුදුහාමුදුරුව ජීවමානව හිටිය කාලේ ඒ කාලේ හිටියා බොහොම පරප්‍රාප්ත බ්‍රාහ්මණෙක් සේල බ්‍රාහ්මණයා කියලා. සේල බ්‍රාහ්මණයාට බුදුහාමුදුරුව හම්බුනහම බුදුහාමුදුරුවන්ගෙන් සේල බ්‍රාහ්මණයා ප්‍රශ්නයක් ඇහුවා. ඔබ කොහොමද ඔය බව උදුරාද මේ ඇයි උඹට බුද්ධ කියන්නේ? ඔබ කොහොමද බුද්ධ කරගත්තේ? බව උදුරා දැම්මේ කොහොමද? මොන ආකාරයෙන්ද ඔබ බව උදුරා දැම්මේ ඇයි උඹට බුද්ධ කියන්නේ කියලා. බුදුහාමුදුරුව පිළිතුරු දුන්නා අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහීනං මේ තස්මා බුද්ධෝස්මීති බ්‍රාහ්මණ තස්මා බුද්ධෝස්මීති බ්‍රාහ්මණ මම බව උදුරා දැම්මේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහීනං දැන් භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහීනං කියන්නේ නැවත මොකද්ද ආන මේක තේරුම් ගන්න. එතකොට දැන් පෘථග්ජන පුද්ගලයා තාම ආනපාන කරන්නේ අර යම් තාවකාලිකව දැනුමක් ලැබලා. නමුත් මේ ආනපාන සති සමාධිය දිගින් දිගටම නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වඩාගෙන යනකොට අර භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහීනං කරනකොට ඒ පුද්ගලයාත් අර අභිඥාතං අභිඤ්ඤය තත්ත්වයට පත් වෙලා පරිඥාතං පරිඤ්ඤය කියන තත්ත්වය තේරුම් ගන්නවා. මේ පිරි අපිරි දෙකම සිඳ නිවැරදිව දැක්කොත් අන්න ඒ පුද්ගලයා අභිඥාතං අභිඤ්ඤය. මේ පිරි වලට ඇලුනොත් රාගය, අපිරිවලට ගැටුනොත් ද්වේෂය, පිරි අපිරි දැන නොගත්තොත් මෝහය. එනිසා මේක අභිඤ්ඤයං අභිඥාතං තේරුම් ගත යුතු වචනයක්. මේක ඊළඟට මේ තුන්වෙනි ඡේදයේ ඉඳන් 109 වෙනි පිටේ අංක 3-8 සබ්බං භික්කවේ අභිඤ්ඤයං කිංච භික්කවේ සබ්බං අභිඤ්ඤයං. සබ්බං කිව්වේ සියලු දේ. මේකේ එන මේ ඔය 9 වෙනි පිටේ ඉඳලා 143 වෙනි පිට දක්වාම මේ තියෙන සියලු පෙරිවල සියලු දේවල් අභිඤ්ඤය. මේ පෙරිවල පෙරි 1000ක් විතර තියෙනවා, ඊටත් වැඩිය තියෙනවා. මේ සියලු දේ අභිඤ්ඤය. මේකේ එන සියලු දේ තමන්ගේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ තියෙන ගත හිත වට මේ බෙදලා තියෙන්නේ මොකද්ද? මේක තමා භගවත. මේක තමා වට භග කරලා බෙදලා තියෙන්නේ. දැන් හොඳට කල්පනා කරන්න, මෙතන තියෙන්නේ පළමු කොටම චක්කුම් භික්කවේ අභිඤ්ඤය. ඊට පස්සේ තියෙනවා රූපං රූපා භික්කවේ අභිඤ්ඤය. චක්කු විඤ්ඤාණං අභිඤ්ඤය. චක්කු සම්පස්සෝ අභිඤ්ඤයං. යම්පිනං චක්කු සම්පස්ස පච්චයා උපද්දසි චක්කු වේදනා. තුන් ආකාරයි, සුඛං වා දුක්ඛං වා අදුක්ඛම අසුඛං. ඒ වගේම සෝතං ගානං ජීවහා කාය මනෝ. දැන් මේ අභිඤ්ඤයං අභිඤ්ඤාත කියන්නේ තමා විසින් තමා තුළින් තමාගේ ඇහැ ක්‍රියාත්මක වන ආකාරයන් එකක් දෙකක් නෙමේ තියෙනවා. මේ මාගදී භාෂාවේ වෙන භාෂාවල වගේ නෙමේ. චක්කුන් චක්කු නොවේ. චක්කුන් චක්කු විඤ්ඤාණන් නොවේ. චක්කු සම්පස්සන් නොවේ. චක්කු වේදනා නොවේ. චක්කා යතන නොවේ. චක්කු චක්කු ඉන්ද්‍රිය නොවේ. එතකොට ඔය ඇහැම එකම ඇහැ මේ මාගදී භාෂාවේ චක්කු චක්කුන් චක්කු විඤ්ඤාණං චක්කු සම්පස්සං චක්කු වේදනා චක්කායතන චක්කු ඉන්ද්‍රිය. ඊට පස්සේ තියෙනවාද චක්කු සංචේතන. චක්කු සංචේතනක් තියෙනවා. චක්කු සංකාරත් කරනවා. මේ සියලු දේ ඔය ඇහැම මුල්කටගෙන කරන දේවල් මේ උතුම් මාගදී භාෂාවේ මිසක සිංහල ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවකින් මේක කියන්න බෑ, පෙන්වන්නත් බෑ. එකින් එකම වෙනස්. චක්කු චක්කු නොවේ. චක්කු චක්කු විඤ්ඤාණ නොවේ. චක්කු සම්පස්ස නොවේ. චක්කු වේදනා නොවේ. චක්කු සංවේදනා නොවේ. චක්කායතන නොවේ. චක්කු ඉන්ද්‍රියත් නොවේ. විවිධ අවස්ථාවල විවිධ හේතු නිසා කිලුටු වෙනවා, පිරිසිදු වෙනවා. එනිසා මේ චක්කු සෝත ගාන ජීවහා කාය මනෝ 6ම ආයතන හැටියටත් ක්‍රියාත්මක වෙනවා, ඉන්ද්‍රිය හැටියටත් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම විඥාන 6ක් හැටියට, සංපස්ස 6ක් හැටියට, වේදනා 18ක් හැටියට, අට්ඨාරස ධාතු හැටියටත් ක්‍රියාත්මක වෙන්න කරන්න පුළුවන්. මේක තේරුම් ගන්න ඕන මේක අභිඤ්ඤය. දැන් තමන්ගේ ඇහැ වර්තමාන මොහොතේ චක්කු ආයතනයක් හැටියටද ක්‍රියාත්මක වෙන්නේ, චක්කු ඉන්ද්‍රියක් හැටියටද? චක්කු නිසා ලැබෙන වේදනා අර උපේක්ෂාවද, එහෙම නැත්නම් සුඛ වේදනාවක් දුක් වේදනාවක් අදුක්කම අසුඛ වේදනාවක්? මේක තේරුම් ගත්තොත් තමයි අභිඤ්ඤයං අභිඤ්ඤාතං වෙන්නේ. ඒක තේරුම් ගන්න බැරි නම් ඒ පුද්ගලයා තාම නප්පජානයි. ඒ නිසා මේ විග්‍රහය පොත තියෙන නිසා හොඳට කියවලා බලන්න. මම මේ මුළු විග්‍රහයම කරන්න යන්නේ නැහැ. හැබැයි තේරුම් ගන්න ඕන හැම තැනකම මේක තියෙන්නේ, මේ පේලි දහහක විතර තියෙන්නේ ඔය ඔබගේම ඇහැ කන නාසය දිවකය මන, එහෙම නැත්නම් වත ගත හිත මේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්, ක්‍රියාත්මක වෙන විවිධ ස්වરૂපයන් ස්වභාවයන් අවස්ථාව. ඒ සියලු දෙයින් ඔබ තේරුම් ගත යුත්තේ දෙපැත්තයි. අර ආයතන හැටියට ක්‍රියාත්මක වෙනවා නම් අහක යන කුණු එකතු කර, ඉන්ද්‍රිය හැටියට ක්‍රියාත්මක කරගන්න පුළුවන් නම් අහක යන කුණු එකතු කරගන්න පිරිසිදු වෙනවා. අර අහක යන කුණු ඔක්කොම අයින් කරලා පිරිසිදු වෙනවා. ඊළඟට මේක ඔය චක්කුසෝත ගාන යුහාකාය මනෝ ඔක්කොම විග්‍රහ කරලා ඊළඟට මේ ඉන්ද්‍රියක් හැටියට ක්‍රියාත්මක වන ආකාරය ඔය 115 වෙනි පිටේ අටාරස ධාතු විග්‍රහ කළාට පස්සේ තියෙනවා චක්කු ඉන්ද්‍රියං අභිඤ්ඤය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රියං අභිඤ්ඤය, ජීවා ඉන්ද්‍රියං, කාය ඉන්ද්‍රියං, මනී ඉන්ද්‍රියං. දැන් ඉන්ද්‍රිය හයක්. දැන් අර ආඥාන කුණු එකතු කරගන්නේ නැහැ. ඒ අනුව තවත් ඉන්ද්‍රිය ගණනාවක් ඔබ සිත තුළම මේ ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක වෙනකොට ජීවිතේන්ද්‍රිය, ඉට්ඨේන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, සොම්නස් ඉන්ද්‍රිය එවත් අභිඤ්ඤයක්. ඊට පස්සේ නිවනට උපකාර වන උපේක්ඛා ඉන්ද්‍රිය ඔබගේ හිතේ අලුතෙන් පුරුදු වෙනවා, පුහුණු වෙනවා. මේ උපේක්ඛා ඉන්ද්‍රිය මතුනහම සංකාර උපේක්ඛා ඥානය උපදිනවා. උපේක්ඛා ඉන්ද්‍රිය මතුවීමත් සමග මනී ඉන්ද්‍රිය ක්‍රියාත්මක වීම නිසා අලුතෙන් ඉන්ද්‍රිය පහක්, ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය ඔබේ තුලින්ම මතුවෙනවා. අර අභිඤ්ඤයං අභිඤ්ඤාතං පහතබ්බංච පහිනං පාවිතබ්බංච පාවිතං. ආනපාන කරගෙන යනකොට නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනත්. එහෙම පඤ්ඤා ඉන්ද්‍රිය මතු වුණාට පස්සේ ප්‍රඥා බල, අර විරිය, සති, සමාධි, පඤ්ඤා බල ආවට පස්සේ ඊට පස්සේ මෙතෙක් නොවූ මගඵලවලට උපකාර වන නියත සම්බෝධි පරායනයෙන්ම අර මගඵල ලබා දෙන ඉන්ද්‍රිය ධර්මයන් තුනක් තමන් තුළම මතුවෙනවා. එක තමා අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය, දෙක අඤ්ඤීන්ද්‍රිය, අඤ්ඤතාවීන්ද්‍රිය තමා මගඵල ලබා දෙන ඉන්ද්‍රිය. ඔය ඉන්ද්‍රිය ඔබ හැම තුල තියෙනවා යටපත් වෙලා. වෙන කොහෙවත් තිබුණ එකක් නෙමෙයි මේ. යටපත් වෙලා ඔය අඤ්ඤතාවීන්ද්‍රිය තියෙනවා. ඒක මතු කරගන්න ඕන. ඒ අඤ්ඤතාවීන්ද්‍රිය යටපත් උනේ මඤ්ඤතාවේ. ඒක යටපත් උනේ මඤ්ඤත. මඤ්ඤතාවේ කියන්නේ මමත්වය, අස්මිමානෙ. මගේ ඒතං මම, ඒසෝ හමස්මි, ඒ සෝමී අත්තාති කියන අර නිච්චෝ සුව දුක්කෝ නිච්චෝ සුක අත්තෝ කියන අස්මිමානය මඤ්ඤතාවය නිසයි මේ අඤ්ඤතාවීන්ද්‍රිය යටපත් වෙලා තිබුණේ. දැන් අනිච්ච දුක්ඛ අනත්ත අනුපස්සනා කරනකොට නිච්ච සුඛාත් ඉවත් වෙනකොට අර මඤ්ඤතාවය ඉවත් වෙලා නිබ්බිදා කියන තත්වයටත් නිබ්බිදා නිබ්බින්දං විරජ්ජති විරාගං විමුච්ඡති විමුත්තං මිත්‍යානං හෝති කියන තත්වයටපත් වුණාම අඤ්ඤතාවීන්ද්‍රිය මතුවෙනවා. අර ඉද්ධිපාත පාර්යපාල ලැබුවට අභිඥා ලැබුවට අඤ්ඤා කොණ්ඩඤ්ඤ උනේ නැහැ, මඤ්ඤා කොණ්ඩඤ්ඤ හැටියටයි හිටියේ. එතකොට ධ්‍යාන ලැබූ, ඉද්ධිප්‍රාතිහාර්ය ලැබූ, අභිඥා අෂ්ටාභිඥා ලැබූ කොණ්ඩඤ්ඤ බමුණත් බුදුහාමුදුරුව මේ ධර්මය කියා දීලා මේ මඤ්ඤතාවය ඉවත් කරන්න අනිච්ච දුක්ඛ අනුපස්සනා කරලා නිච්ච සුඛාත් ඉවත් කළ යුතුයි, ඉවත් කළ හැකි කියන එක නිවැරදිව කියා දීලා ප්‍රායෝගිකව අනුගමනය කරන තාක්කල් අර කොණ්ඩඤ්ඤ මඤ්ඤා කොණ්ඩඤ්ඤ හැටියටයි හිටියේ. ඊට පස්සේ අඤ්ඤතාවීන්ද්‍රිය මතු කරගත්තට පස්සේ අඤ්ඤතා අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා නම් තැබුවේ කිව්වේ. එතකොටයි විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි උනේ අඤ්ඤා තාමිස්මින්ද්‍රිය මතු උනේ. මේකයි කාටත් මේකයි සිද්ධ විය හැකි සිද්ධ විය යුතු ධර්මතා. දැන් ඊගාවට කතා කර දැන් හැම කෙනෙක්ම කතා කරනවා. දැන් තියෙන ප්‍රශ්නයක් නම් තියෙනවා නම් අහන්න, ඔය මුණුමුණු ගාලා වැඩක් නැහැ. කාටවත් හරියක් නැහැ, කාටවත් ඵලයක් නැහැ. අර අනිත් එක්කෙනාට කියන මේ අර අරකයි මේකයි කිය කියා වචන දෙකක් තුනක් කතා කරනවා. හරි, ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න.
මංස මත අවසරයි. චතුරාර්ය භාවනා ක්‍රමේදී බුද්ධානුස්සතිය වඩන්න වෙනම ක්‍රමයක් තියනවද?
දැන් මේ සූත්‍රයේ තියෙනවා අර අනිච්චං දුක්ඛං විපරිණාමං බඩලා චන්ද්‍රාග විනේ චන්ද්‍රාගම් ප්‍රහරණ නිච්ච සුඛාත් ඉවත් කරාම නිබ්බිදාය විරාගාය නිරෝධාය පට වෙනවා කරන්න ඕන. අනිච්චං දුක්ඛං විපරිණාම දව අනිච්ච දුක්ඛානත් අනුපස්සනා කළා නිච්ච සුඛාත් හිතෙන් ඉවත් කරන්න. ඒක පජහති කරන්න අනිවාර්යෙන් ඕන. ඒක නිසා එතෙන්ට එන්න ඕන ඊගාවට නිබ්බිදා විරාගය නිරෝධය ඉබේම වෙනවා. එනිසා බුද්ධානුස්සතිය වැඩෙනවා මරණානුස්සතිය මෙත්තානුස්සතිය අසුභානුස්සතිය වඩන්න ඕන. එහෙමනම් භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහිනං කරන්න ඕන. ඒක තමයි තේරුම් ගත යුතු දේ. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න අහන්න හරි මයික් එක ගත්තන. මම හිතුවා අපි හාමුදුරුව ප්‍රශ්නයක් අහන්න යනවා කියලා.
රහතුන් වහන්සේගේ දෙපා නැමද අවසරයි. අප කිරී අනුකම්පාකට වැරදි නිවැරදි කරන දෙන්නෙස මා නැවතත් මතක් කර සිටිනවා. මමත් පාසල් ගියා අවුරුදු 5ක් විතර පිරිවෙනෙත් ගියා. ඉත පොත්පත් පාවිච්චි කරා. ඒ වගේම දැනටත් ලියන පොත් ආදී පාවිච්චි කරනවා. ඒ පොත් හා සමාන වද්දෝ කියලා මේ පොත් වලට සමහර තැගෙන වැති. ඒ වගේම මේ පොතෙන් අපි සංසාරේ එක එක සත්තු වෙලා අසූචිකකා හිටියා. සංසාරේ එක එක අවස්ථාවල සත්තු වෙලා තනකොළ කකා හිටියා, පස් කකා හිටියා,
මස් කකා. ඔක්කොම ආපෝතේ ජෝ ආයෝ පටවි. ඒ ඔක්කොම මොනවා කෑවත් මොනවද රූප සමුදයන් ආහාර සමුදයන්.
නැවතත් ඒ තත්ත්වයට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම සතර අපායෙන් නිදහස් කරන, ඒ වගේම මේ ලෝතුර බුද්ධත්වයට පත් කරන, පසේබුදු උත්තමයන් වහන්සේලා බවට පත් කරන, මහරහත් සිව්පිලි සිඹියා රහත් ආදී උත්තමයන් බවට පත් කරන මේ උතුම් වූ ධර්මස්කන්ධය අඩංගු මේ පොත අපි පරිහරණය කරනකොට මේකේ සම්බන්ධව සමහරට මෙහෙම අවම වශයෙන් හිතමු. මන් දැන් මේ පුටුවේ අද වාඩි වෙනවා, හිට කවුරු හරි මේක වාඩි වෙයි කියලා මේ පොත තියලා ගියොත්, එහෙම නැත්නම් මේ පැදුරි මං වාඩි වෙලා ඉන්නවා කියලා හිතාගෙනමු. කවුරු හරි වාඩි වෙයි කියලා මේ පොත මෙහෙම තියලා ගියොත් මේ උතුම් වූ ධර්මස්කන්ධයේ අඩංගු පොතට අපෙන් හිතලා හෝ නොසිතා හෝ යම් අඩුපාඩුවක් වැරැද්දක් සිදුවෙනවාද, එයින් අපිට මේ සසර දුකෙන් නිවන් නිදහස් වෙන්නට යන්න මඟට බාධාවක් වෙයිද නැද්ද කියන හැඟීම.
දැන් මෙහෙමයි, මේ පොතේ තියෙන්නේ නැවත ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතර මහා භූතයේ කොටස් වලටම අකුරු ටිකක් සටහන් කළා. නමුත් ඉතින් ඒක අපි අර භෞතික ලෞකික වශයෙන් අපේ භක්තියක් තියෙනවා නම් තමයි පොතට වැඳ වැඳ ඉන්නේ. අපි පොත නෙමේ උපාදානය කරගත යුත්තේ. මේ පොතේ ගැඹුරු ධර්මයක් තියෙනවා නම් ඒ ගැඹුරු ධර්මය අපි හිතෙන් යථාභූත ඥාන දර්ශනයෙන් ඒක අපි ගත යුතුයි. ඉතින් පොතට අපේ ගෞරවයක් තිබීම වටිනවා. ඒක වරදක් නෑ. මේක තියෙන්නේ ධර්මය. ඒ නිසා දැන් අර අපි හිතමුකෝ ඔය සාහිත්‍ය කතාවක්, නවකතාවක්, කෙටි කතාවක් තියෙන පොතක් හෝ විකුට්ටි ධර්මයක් නොවන අධර්මයක් ලියලා තියෙන පොතකුයි නිවැරදි ධර්මය තියෙන පොතකුයි අතර යම් වෙනසක් තියෙනවා. වෙනස තියෙන්නේ හිතේ. වෙනස තියෙන්නේ හිතේ. ඒ නිසා ඒ හිතේ තියෙන්නේ භක්තියක් නම් ඒක වැරදි. හිතේ තියෙන්නේ, හිතේ ඇති වෙන්නේ පොතටත් භක්තියක් නම් ඒක වැරදි. භක්තිය කියන්නේ බැඳීමක්. ශ්‍රද්ධාවක් කියන එක භක්තියට වඩා වෙනස්. එනිසා යම් කිසි කෙනෙකුට ධර්මඥානයක් තියෙනවා නම් මේ පොතේ තියෙන හේතුඵල ධහමට බහා ගලපා බලන්න, ණය විනයට සසඳා බලන්න උපකාර වන භාවිතා කළ යුතු බැහැර කළ යුතු දෙපැත්. අන්න ඒක තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාට පොතේ වටිනාකමක් තියෙනවා. නමුත් සාමාන්‍ය අසුතවත් පෘථග්ජන පුද්ගලයෙකුට මේකත් තවත් එක පොත. මේකත් තවත් එක පොත. ඉතින් ඒක නිසා මේක තේරුම් ගත යුතු දහමක් මෙතන තියෙන්නේ. මේක තියෙන්නේ සිංහල අකුරු වුණාට මාගදී ශබ්ද සංඥා. බොහෝ අයට මේක තේරෙන්නේ නැතුවත් ඇති. තේරුම් ගන්න බැරුවත් ඇති. මේක කියවා ගත්තට වැඩක් ඇත්තෙත් නැතුව ඇත. නමුත් අඩු මාසයෙන් අර භාවිතා කළ යුතු යහපත් කරුණු භාවිතා කරන්නත්, බැහැර කළ යුතු අයහපත් අරමුණු සිතුවිලි චේතනා බැහැර කරන්නත් පුළුවන් නම් ඒක මේ පොතේ තමයි තියෙන්නේ. ඒක නිසා ඉතින් පොත මේ අපේ ස්වාමීන් වහන්සේ කියන්නේ ඔය පින්වතුන් යනකොට පොට්ට පුටුව උඩ තියලා යන්න එපා කියන්නේ. ඒක නේද? ඔව්. ඉතින් පොට්ට පුටුව උඩ තියලා යන්නේ මේකත් යම් මේකක් තමන්ගේ පුටුව කොහොම හරි අර උපාදානය කරගන්න. ආයිසරයක් පුටුව උපාදානය කර. පුටුව තමන්ගේ මගේ පුටුව වෙන කාටවත් බෑ මෙන්න මගේ පොත තිබ්බගේ. එතකොට හරි. ඉතින් ඒක නිසා ඒවත් යම් ආකාරයක තමන්ට තැනක් නැති වෙයි තමන්ට නිච්ච වූ තැනක් ඇති කරගන්නයි මේ වගේ කරන්නේ.
අවසරයි. මට මේ බණ පොත් ටික මම මේ දෙවෙනි වතාවට සහභාගී වෙන්නේ සූර්ය වැවේදී මේ පොත් බොහෝමයක් මට පූජා කරන්න දෙන ඒ පින්තුන් කීප දෙනෙක් මමට මුණ ගැසුණා. ඒ පින්වත් හැම දිනාට මේ අවස්ථාවේදී පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අපි ඇත්තට සසර මෙරි මෙරි ඉපදියන් මේ සංසාරේ නිදහස් වීමට අපේ රහතුන් වහන්සේ ඒ තැන් වලට වඩම්මන්ට අමාරුයි. නමුත් මේ මම මේ පරිණි අවස්ථාවේ මෙහිට ආවේ අපි මේ රාජමහා විහාරයේ ගෞරවනීය මහානායක හාමුදුරුවෝ බොහෝම හික්මිච්ච බොහෝම ගුණධම් තියෙන ආදුරන් වහන්සේ නමක් බවට මට හිතුණා. මුද සමහර තැන් වලට ගියන් පස්සේ බොහොම දකින්නත් කිට්ටු වෙන්නත් බයයි, ප්‍රශ්නයක් අහන්නත් බයයි. අපේ නායක හාමුදුරුවෝ මේ බොහෝම පුංචි ළමෙක් වගේ අපට උපදෙස් දෙමින් අපට අවශ්‍ය දේ සම්පූර්ණ කළ දීම නිරතුරුව අහනවා, අඩුපාඩු නිරතුරුව අහනවා. ඉතින් ඒ පින්වත් නායක හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන මේ රජමහා විහාරයට සම්බන්ධ ඒ පින්වත් දායක දායිකාවන් තාමත්ම වාසනාවන්තයි, තාමත්ම භාග්‍ය සම්පන්නයි. ඒකට හේතුව තමයි මේ කෙලෙස් නිවන සතර අපාය නිදහස් කරන මෙවැනි වැඩ ආගමික වතාවක් නැත්නම් ආගම කටයුත්තක් සංවිධානය කරවීම කරන අපට අවස්ථාව සලසා දීම විශේෂයෙන් හැම දිනාට මේ අවස්ථාවේදී ආශිර්වාද කරනවා. ඒ වගේම අවසරයි කායේ කායානුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. කායේ කායානුපස්සී යුගනන්දව කවුරු හරි ශ්‍රාවකයෙක් එය යෝනිසු මනසිකාරයෙන් විමස බලබලා ඉස්සරහට ගියොත් ඒ කෙනා ඒ අවස්ථාවක යම්කිසි අවස්ථාවක් මට දැනෙන හැටි මම සඳහන් කරන්නේ චතුරාර්ය සත්‍ය තුළට පිවිසෙන්න පුළුවන් වගේම මේ දේශනාව තුළ නිරතුරුව මට ඇහෙන්න දැනගන්න ලැබුණා. ඒ කායේ කායානුපස්සනාව දියුණු කරමින් යනකොට චිත්තේ චිත්තානුපස්සනාව, වේදනා වේදනානුපස්සනාව, ධම්මේසු ධම්මානුපස්සනාව අමුතුවෙන් වඩන්න ඕනේ නැහැ. ඒ වැඩෙනවා කියලා මතක් කරන් අපිට දැනගන්න ලැබුණා අරහතුන් වහන්සේ විසින්. මම තේරුම් ගැනීම වැරදි දන්නේ නැහැ. නමුත් මට හිතුණා මෙහෙම එකක් මේ ගැන හිතන්න යනකොට කායේ කායානුපස්සනාව තුලිමුත් එහෙම ප්‍රකට වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වේදනාසි වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී, ධම්මේ ධම්මාන ධම්මේසු ධම්මානුපස්සී ආදි වශයෙන් මේ හතරෙන් කොයිකින් හරි ওই හතර ආකාරයෙන් කොයි එකකින් හරි චතුරාර්ය සත්‍ය තුලට පිවිසීමේ හැකියාව තිබෙනවද කියලා මට හිතෙනවා.
එකයි එකයි තියෙන්නේ. කායේ කායානුපස්සනාවේ පමණයි අනිකේ වැඩිනෝ. ඒක දිගටම නොකඩවා වඩාගෙන යනවා නම් අර රූපං පජානාති රූප සමුදයං පජානාති රූප නිරෝධං පජානාති රූප නිරෝධගාමිනී පටිපදං පජානාති රූපං අභිඥාය වේදනං අභිඥාය ඔක්කොම ලැබෙනවා.
ඒ අවසරයි. ඒ වගේම අපි මෙච්චර කාල බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා අපි දන්න කාලේ ඉඳලම කියවනවා, අන් අයට කියා දෙනවා. ඉතින් අද පැහැදිලි කිරීම විතරක් පැනත් පැහැදිලි වුණා. ඒක මට පොඩ්ඩක් කලිමුත් අර මේ සූර්ය වේදී පැහැදිලි කරන්න යෙදුණා. එදා ඒ ගැන ඉච්චර වැටහීමක් තිබුණේ නැහැ. අද පැහැදිලි කරනකොට මට මෙහෙම හිතුණා. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට ඔළුවෙන් හිටගෙන යනවද්ද කියලා හිතුණා.
ඔළුවෙන් හිටගෙනම තමයි ගිහිල්ලා එන්නේ විතර. ඒක ඇත්ත කන පිට ගහලා. එකක් දෙකක් නෙමෙයි. සියලු දේ කන පිට ගැහුවා. සියලු දේ ආගම නම් ඒක කන පිට ගැයිවා.
ඒ ගච්ඡාමි සරණං බුද්ධං.
ඔව් දැන් මාගදී භාෂාවේ ත්‍රිපිටකයේ තියෙන්නේ නත්තිමේ සරණං අඤ්ඤං බුද්ධෝමේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං ගච්ඡාමි සරණං ධම්මං ගච්ඡාමි සරණං සංඝං. මේක දැන් මේක ලිඛිත එකක් නෙමෙයිනේ, වචනයක් නේ, ශබ්ද සංඥානේ. මේක තියෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි. ඉතින් මිනිසු බුද්ධං සරණං ගච්ඡාමි කියනවා සිංහලෙන්. නමුත් මාගදී භාෂාවෙන් තියෙන්නේ ගච්ඡාමි සරණං බුද්ධං. මේකයි තේරුම් ගත යුතු ධර්මතාවය. මේක තේරුම් ගන්නා තාක්කල් මේ නිවනක් නැහැ. ඒකයි දැන් අද ඊට පස්සේ බුද්ධං සරණං ගච්ඡාමි කියන එක බුදු සරණයි, ධම් සරණයි, සංඝ සරණයි. අරණ විභංග සූත්‍රයේ කිව්වනම් හරියට කෙනෙක් මොකද්ද මේ සරණ විග්‍රහ කරලා තියෙනවා. චර බව සරණ කරගනි. කාමාවචර බව සරණ කර ගැනීමයි. ඉතින් ඒක තමයි අද බුදු සරණ මේ පැවැත්මට, ධම් සරණ මේ පැවැත්මට, සංඝ සරණ මේ පැවැත්මට.
තාවකාලික වැස්සට වස්ත්‍රයක් දාගත්තා
වගේ ඉස්සර නේද? ඔය වගේ වැඩක් තමයි.
එතකොට මේ අපි ඒ ගච්ඡාමි සරණං බුද්ධං ගච්ඡාමි සරණං ධම්මං ගච්ඡාමි සරණං සංඝං, මේක මට හැඟෙන එකම මඟක්වත්ද?
එකම මඟ. එකම මඟ. දෙකක් නෑ.
නිවනට විවෘත වෙන මඟ.
විවෘත වෙන මඟ. දැන් ඔය තුනේම තියෙන්නේ චරණං. චරණං බුද්ධං, චරණං ධම්මං, චරණං සංඝං. බුද්ධං කියන්නේ බව උදුරා දමමින් යනවා. ධම්මං කියන්නේ හේතුඵල ධමයට බහගල් පහන් බලමින් යනවා. සංඝං කියන්නේ සංසාරේ මේ සම්බන්ධයේ අර බැමිතුන කපමින් යනවා. එකම හැඩේ.
එහෙමයි.
එකම තැනමයි ඔය තුනම තියෙන්නේ.
එහෙමයි. මේ පැහැදිලි කිරීම තුළ මම අවධානය යොමු කරනකොට බොහොම ලස්සනට මේ සියල්ලෙන් නිදහස් වී බොහොම සෝයාක් විඳින පැත්තට යනකොට මේ මාර්ගයේ ආවේශයක් දන්නේ නැහැ. මේ සද්ද විකාශනයේ අන්තරේ නතර වුණා. ඉස්සෙල්ලා ආපහු හිටිය තැනට වැරුණා. ඉතින් කෙසේ වෙතත් මම මතක් කරන්නේ අපි වෙනුවෙන් මේ අපේ අරහතුන් වහන්සේ වයිසයි අපේ යම් යම් ප්‍රශ්නට පිළිතුරු දෙන්නට යම් වෙහෙසක් දරුවා නම් ඒට අප සමාව යදිනවා. හැම දිනකටම සුපත් වේවා. අවසරයි.
අරහතුන් වහන්සේ අවසරයි. උපේක්ඛා ඉන්ද්‍රිය ආදී ගැන කතා කරනකොට උපේක්ඛා කියන වචනය අපි
මොකද්ද?
උපේක්ඛා කියන වචනය ගැන කියවෙනවා. මේ දැන් මේ නිරපේක්ඛා නිරපේක්ෂතාවයක් අපේක්ෂා සාපේක්ෂා
ඔව් දැන් මෙහෙමයි
මේ පිළිබඳව පැහැදිලි
කරන්න. මේක වචනේ උපේක්ඛා අපේක්ඛා සාපේක්ඛ ත්‍රිපරිවර්තයේ තියෙන්නේ. අපේක්ෂා කියන්නේ සියලු බලාපොරොත්තු රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරනකොට ඒක අපේක්ෂා. සාපේක්ඛ කියන්නේ අලෝභ ආදේශ අමෝහ. සමහර දෙයක් අත්හරිනවා ප්‍රියනම් අල්ලගන්නවා. ඒක සාපේක්ඛ. උපේක්ෂා කියන්නේ රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු සිතක් සාපේක්ඛ. මේකට අද වහරකහ මුදුරන්ගේ ගෝලියෝ ටිකක් වෙන කවුරුවක් නෙමේ නිරපේක්ඛ වාදය කියලත් කියාගෙන යනවා. මේ වහරකහ මුදුරන්ගේ ගෝලියෝ වහරකහ මුදුරු නැති වුණා. ගෝලියෝ කීප දෙනෙක් දැන් මේ නිරපේක්ෂ වාදයකුත් මතු කරලා තියෙනවා. මම නම් වශයෙන් කිව්වේ නැතුවට කමක් නැහැ. ඒ අය තමයි මේ නිරපේක්ෂවාදයක්. නමුත් ත්‍රිපරිවර්තයේ තියෙන්නේ අපේක්ඛා සාපේක්ඛ උපේක්ඛා. මේ උපේක්ඛා කියන එක පිළිබඳව මේ පින්වතුන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ බුද්ධ දේශනාව හැම තැනකම ඔබගේ හිත උපේක්ඛා හිතක් කරගන්නටයි සියලු දහම් සියලු කරුණු දේශනා කරලා තියෙන්නේ. දැන් අපි ගම්මු මෙත්තා කරුණා මුදිතා මොකින්ද කෙල්ලවර වෙන්නේ? උපේක්ඛා. දැන් බොජ්ජංග ධර්ම ගම්මුකෝ. මොකක්ද අන්තිම බොජ්ජංග? උපේක්ඛා බොජ්ජංග. ඒ වගේම බුද්ධ ඥානවලත් සංඛාර උපේක්ඛා ඥානය තමයි බුද්ධ ඥානවල උපරිම මට්ටමට තියෙන්නේ. ඒ වගේම පස්සේ හැදුවත් පාරමිතා සූත්‍රවලත් අවසාන පාරමිතාව මොකද්ද? උපේක්ඛා. ඒ නිසා සියලුම බෞද්ධයෝ තේරුම් ගන්න ඕන මේ උපේක්ඛා කියන වචනේ මාගදී භාෂාවේ වචනයක්. ඒක සංස්කෘත භාෂාවේ වචනේ උපේක්ෂා. උපේක්ඛා කියන එකේ උපේක්ෂා කියන වචනේ එක නෙමෙයි අර්ථය. අපේක්ෂා, උපේක්ෂා, සාපේක්ෂ තමයි සංස්කෘත වචන තුන. අද සිංහල භාෂාවෙත් ඔය වචන තුනට සමාන වචන තමයි පාවිච්චි කරන්නේ. නමුත් මේ උපේක්ඛා කියන එක ත්‍රිපිටකයේ විග්‍රහ කරපු වචනයක්. මේ නිවන කියන්නේ වෙන මොකක්වත්ම නෙමේ, ඔබේ සිත මේ එහෙට මෙහෙට දුවන චලනය වෙන චලනයට අර බයට විස්ලෝපයට බීතියට වේදනාවට දැවිල්ලට පත්වෙන ඔබේ සිත උපේක්ඛා සිතක් කරගත්තොත් න චලති න බයති න වේදති වින විස්සෝපති න බීති මොකක්වත් නැහැ. උපේක්ඛා සිතක අර පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති. ඒක තමයි උපරිම අරහතුන් වහන්සේගේ උපේක්ඛා සිතේ ස්වභාවය. අර අශෝකං විරජං කේමං. එබැ අජාතං අභූතං අකතං අසංකතං අනපායෝ අනපායෝ අශෝකං. ඔය සියලු අයන්නෙන් කියපු 21 අකුරක් වචනයක් තියෙනවා උපේක්ඛා සිත පූර්ණය කරගන්න. ඒක නිසා අරහතුන් වහන්සේගේ සිතේ තියෙන්නේ පූර්ණ උපේක්ඛා සිත. මේ සියලු පෘථග්ජන පුද්ගලයෝ දැනගන්න ඕන මේ උපේක්ඛා සිත ක්‍රමානුකූලව එකපාරට යවන්න වඩා ගන්න බෑ. ඒකයි බුදුහාමුදුරුවෝ මේකට ටිකක් කල් දුන්නේ. එක එක අයට උපේක්ඛා සිත එකපාරටම ඒ සංඛාර උපේක්ඛා ඥානය ලැබෙන පූර්ණ උපේක්ඛා තත්වයට ගේන්න බෑ. නමුත් සියලුම පෘථග්ජන පුද්ගලයන් තුලත් යම් උපේක්ඛාවක් තියෙනවා. ඒකට කියනවා ගේහසිතං උපේක්ඛා. ඒක මොකද්ද? ගේහසිතං උපේක්ඛා. තමන්ගේ ගෙදර ජීවත් වෙනකොට, අර සමාජයේ ජීවත් වෙනකොට, රටේ ජීවත් වෙනකොට ටිකක් ඉවසලා විමසලා ගෙදර රණ්ඩු සරුවල් නැතුව රටේ ගැටලු ප්‍රශ්න නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. ගේහසිතං උපේක්ඛා තත්වය තියෙන නිසා ඒක මනුස්සයන්ට තියෙනවා. හැබැයි වෙන අයට, සත්තුන්ට, තිරිසන්නුන්ට වගේ අයට ගේහසිතං උපේක්ඛාවක් නැහැ. ඊට පස්සේ යම් කෙනෙක් මේ උතුම් නිවැරදි ධර්මය ඇහුවනම්, තේරුම් ගත්තනම්, ආනපාන සති සමාධිය කරන්න පටන් ගත්තනම් ඒ ගේහසිතං උපේක්ඛාවට එහා ගිහිල්ලා සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානං සුත්තාන පඤ්ඤා සංවරේ ඥානං සංවරත්තේන චින්තාමේ ඥානං ලැබුණ ගමම්ම ඒ ගේහසිතං උපේක්ඛාව අර ප්‍රායෝගිකව යුගනද්දවාන පන්සති සමාධිය වඩනකොට ඊට ඉහළ තත්වයකට, උසස් තත්වයකට නෙක්ඛම්ම උපේක්ඛා. එතකොට අර කාමේහි විවිච්ච පාපේහි අකුසල ධම්මේහි විවිච්ච නිකාමලාභී කියන තත්ත්වයටපත් වෙනකොට නෙක්ඛම්ම උපේක්ඛාව හිතේ ඇති වෙනවා. එතකොට අර තරහා ගන්නයි මෛත්‍රී කරනවා. අසුභානුස්සතිය වඩනවා. මරණානුස්සතිය වඩනවා. බුද්ධානුස්සතිය වැඩෙනවා. ඒක නෙක්ඛම්ම උපේක්ඛාව. නෙක්ඛම්ම උපේක්ඛාව තියෙනවා නම් ඒ පුද්ගලයා සෝතාපට්ටි මාර්ගයේ ඉන්න පුද්ගලයෙක්. ඒ පුද්ගලයා සෝතාපට්ටි මාර්ගයේ ඉන්නවා නම් ඒ පුද්ගලයා ගාව තියෙන්නේ අර නිකාමලාභී අකසිරලාභී අකිච්චලාභී තත්ත්වය. එමනනම් නෙක්ඛම්ම උපේක්ඛාව. කාමෙන් නිදහස් වෙන නෙක්ඛම්. කාමෙහි විවිච්ච පාපෙහි අකුසල ධම්මෙහි විවිච්ච වූ වෙන් වූ සිත. ඒක නෙක්ඛම්ම උපේක්ඛාව. ඒ සෝතාපට්ටි මාර්ගය. සෝතාපට්ටි මාර්ගයේ කවදා හරි ඵලයට පත්වෙන මොහොතෙම මේ නෙක්ඛම්ම උපේක්ඛාව සේක උපේක්ඛා කියන තත්ත්වයට පත් වෙනවා. සේක උපේක්ඛා කියන්නේ අර රාග දේශ මොහ කියන කෙලෙස් ගති කපන්නට, කපා අස් කරන්නට, මුල් ගලවා දමන්නට උපකාරක උපේක්ඛාව සේක උපේක්ඛා. එතකොට සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා ආර්යයන් වහන්සේ කෙනෙක්. සෝතාපට්ටි ඵලය, සකදාගාමී මාර්ගයේ ඵලය, අනාගාමී මාර්ගයේ ඵලය, අරහන්ත මාර්ගය දක්වාම ඒ ආර්ය ශ්‍රාවකයා තුල තියෙන්නේ සේක උපේක්ඛා. කෙලෙස් කපා දමන්නට උපකාරක උපේක්ඛා ඥානය. ඒකට කියනවා සේක උපේක්ඛා. ඊට පස්සේ අරහන්ත මාර්ගයේ අවසානයේ අරහත් ඵලයට පත් වූ මොහොතේ පටන්ම තවත් කෙලෙස් කපන්නට, තවත් කපන්නට කෙලෙස් ඉතුරු වෙලා නැහැ. තවත් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා ඒ මොහොතේදී ඒ සේක උපේක්ඛාව න සේක උපේක්ඛාව අග්‍ර වූ තත්වයට පත් වෙනවා. න සේක උපේක්ඛා අග්ගං කියලා ත්‍රිපිටකයේ තියෙනවා. න සේක උපේක්ඛා අග්‍ර වූ තත්වය. ඒ අරහත් ඵලය. ඊළඟට අරහතුන් වහන්සේ ඒ අරහත් තත්වයට පත් වුණාට පස්සේ තවත් කෙලෙස් කපන්න නැහැ. ඒකයි න සේක උපේක්ඛා අග්ග. ඒ අරහතුන් වහන්සේ ඊළඟට අවුරුදු දෙකක් හෝ අවුරුදු පහක් අපේ බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් ජීවත් වෙලා හිටියා. ඒ ජීවත් වෙලා ඉන්න සියලු දවස්වල ඒ ආර්යයන් වහන්සේ, අරහතුන් වහන්සේ ජීවත් වෙන්නේ අරිය උපේක්ඛා සිතකින්. මේ රිය ගමන අත්තරින උපේක්ඛා සිත අරිය උපේක්ඛා. ඒ නිසා ආනපාන සති සමාධියෙන් නුන අරිය උපේක්ඛාවෙන් ඉන්න කාර්ය. ඒ නිසා දැන් මෙතන ගේහ සිතං උපේක්ඛා, නසේක උපේක්ඛා, නෙක්ඛම්ම උපේක්ඛා, නෙක්ඛම්ම උපේක්ඛා, සේක උපේක්ඛා, නසේක උපේක්ඛා, අරිය උපේක්ඛා. මේ හිතමයි පිරිසිදු වීමත් සමග අර අපේක්ෂා ඉවත් වෙලා, සාපේක්ෂ තත්ත්වයක් ඉවත් වෙලා උපේක්ඛා තත්ත්වය පූර්ණ වුණාම සංඛාර උපේක්ඛා ඥානය පූර්ණය වෙනවා. මේක හැම කෙනෙක්ම මගඵල ලබන ඔය ගේහසිතං උපේක්ඛා ඉඳලා අරිය උපේක්ඛා තත්ත්වයට එන්න ඕන. එනකොට තමා නිවෙන්නේ, මිදෙන්නේ, නිදහස් වෙන්නේ, විමුක්තියට පත් වෙන්නේ. දැවිල්ල තැවිල්ල, රත්විල්ල මත්විල්ල, ඇලීම ගැටීම මුලාව නැති වෙන්නේ. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ ඒකත් මේ උපේක්ඛාසිත සංකාර උපේක්ඛා ඥානයෙන් පූර්ණේ කර ගැනීමත් නිවන් මගමයි අනුපූරක අනුපුබ්බංගම නිවන් මගක්මයි. මේ ත්‍රිපිටකයේ ඔය විග්‍රහයදි තියෙනවා මේ මේකට ආනපාන කරන්නමයි ඕන. මේ ආනපාන කරලා මේ සීක උපේක්ඛාවෙන් න සීක උපේක්ඛා තත්ත්වයටපත් වෙනවා කියන එක ත්‍රිපිටකයේ මාගදී භාෂාවෙන් තියෙනවා. මේක පරිවර්තනිකය පරිවර්තනය කළා තියෙන්නේ න සීක උපේක්ඛා අග්ග කියන එක නාසිකා අග්ග පරිවර්තනය කළා තියෙන්නේ නාසිකා අග්ග. අර නාසගට අසපස කරන්න ඔන්න ඕ වගේ බහුභූත පරිවර්තන තමයි ඔය බක පඬිතුයෝ කරලා තියෙන්නේ. එනිසා දැන් අර හැබැයි ඒගොල්ලන්ට දන්නේ නැහැ මාගදී භාෂාවේ කොහෙවත් නාසිකග්ග කියලා නාසය කියලා කිව්වේ නැහැ. එහෙම නාසග බැලුවා නම් කියන්න ඕන ගානංජ ගන්ධංජ. ඒක තේරුම් ගන්න බැරි වුණා. ඒක නිසා මාගදී භාෂාවේ දැන් මේ නාසිකග්ගයේ සිංහල. නමුත් මාගදී භාෂාවේ නාසය කියලා නාසයට නැහැ ගානංජ ගන්ධංජ. ඒකවත් තේරුම් ගන්න බැරි පුද්ගලයෝ ඔය ආනපාන කරනකොට අස්සපස්ස කරනකොට තමයි අර සේකාග්ග තත්වයට පත් වෙන්නේ. ඉතින් ඒක නිසා ඔය පරිවර්තකයෝ කොච්චරනම් වැරදි කරලා තියෙනවද කියන එක හොඳට මේ මාගදී භාෂාව කියවගෙන යනකොට තමයි තේරෙන්නේ මොනවද මේ මිනිස්සු මේ අටුවා ටීකා ටිප්පණි හැටියට විසුද්ධි මාර්ගයේ බුද්ධඝෝසත් රේණුකානේ හාමුදුරුවෝ තවත් බුද්ධඝෝසගේ විසුද්ධි මාර්ගයේ සමන්ති පාසාදිකාව ගරුකොට ගුරුකොටගත් දහසකුත් එකක් පොත් ලියූ බොහෝ පසුකාලීන අපි ගරුකොට සැලකූ සමණයොත් මේ වගේ නිවන වහන ධර්මයේ විකුත්ති කරන වැඩ තමයි කරලා තියෙන්නේ.
එහෙමනම් ස්වාමීන් වහන්ස අපි නිරපේක්ෂතාවයේ පිළිබඳව උපේක්ෂා යෙතු නේද?
ඔව් උපේක්ෂාවයි නිරපේක්ෂාවයි දෙකක්. එහෙම වචනයක් බුද්ධ දේශනාවේ නැහැ. බුද්ධ දේශනාවේ තියෙන්නේ උපේක්ෂා සාපේක්ෂ අපේක්ෂා තුන. දැන් ඔය වාරකහමුදුරන්ගේ ගෝලියෝ ටිකක් තමයි මං කියන්න ඕනේ වලස් මුල්ලේ අභයහාමුදුරුවොත් එයා තමයි මේ නිරපේක්ෂ කතාවක් කියන්නේ. රතුපස් කෙටිවල ඔය හාමුදුරුවොත් එක කියනවා අර දහමයි ඔබයි කියලා නිලන්ත හෙට්ටිගේ මහත්තයා මහණ වුණා. එයත් ඔය වාරකහාමුදුරුවන්ගේ ඔය කතාවල් කියනවා. අනිප්පාර මේක ආවහම මම කියන්න ඕන මේ දහමම තමයි. නමුත් ඒගොල්ලෝ මේ වහරකහාමුදුරුව කරපු වරදක් නිසා මේ කර්මස්ථාන යාතිකා හැටියට යැදලා ගීතිකා හැටියට තනියෙන් හෝ සමූහවාසයෙන් ගායනා කරලා සජ්ජායනා කරලා පිරිත් හැටියට මේ කර්මස්ථාන ප්‍රගුණ කරන්න හදනවා. ඒකෙන් කිසි කෙනෙකුට ඒ කර්මස්ථාන හොඳයි, හැබැයි ආනපාන සති සමාධිය ප්‍රායෝගිකව යුගනද්දව කෙරෙන්නේ නැහැ, අනුස්සති අනුපස්සනා වැඩෙන්නේ නැහැ, ගායනා කළාට ගීතිකා ගැව්වට යාතිකා හැටියට යද්දට සමූහ වශයෙන් හෝ තනියෙන් හෝ කිව්වට ගායනා කළාට යාතිකා වුණාට මේක හරියන්නේ නැහැ. මේක තමන්ගේ හිතට තරහක් ආපු වෙලාවට වුණ මෙත්තානුස්සතියට අදාළ මේ කර්මස්ථානය වඩන්න. තමන්ගේ හිතට රාගයක් ආපු වෙලාවට ඕන අසුභානුස්සතිය වඩන්න. යමක් නිත්‍යසේ සුඛසේ අත්ථසේ මුල් බැහැගෙන තියෙන බව දැනගන්නේ අර රාගයක් ද්වේෂයක් මෝහයක් මානයක් ආපු වෙලාව. ඒ වෙලාවට ඕන අනිත්‍ය අනුපස්සනා කරලා නිත්‍යයන් කරන්න දුක්ඛ අනුපස්සනා කරලා සුඛ අයින් කරන්න, අනත් අනුපස්සනා කරලා අත් අයින් කරලා නිබ්බිදා තත්වයටපත් වෙන්න ඕන. ඒ නිසා මේක පැහැදිලිව කියන්න ඕන. මේ දවසේ උදේ රැයින් ඔය මේ අර මෙත්තානුස්සතියේ වචන ටික ගායනා කිරීම, එක්ක අසුභානුස්සතියේ වචන ටික, එක්ක අනිච්ච දුක්ඛානාත් හැටියට ගායනා කිරීම, යාතිකා ගීතිකා කිරීම ප්‍රායෝගිකව නැහැ. යුගනද්දව සිදුවෙන්නේ නැහැ. නමුත් අර මේ වගේම තියෙන නිසා, මේ වචනම පදවැල්ම තියෙන නිසා බොහෝ දෙනෙක් රැවටෙනවා. බොහෝ දෙනෙක් රැවටෙනවා මේකත් හරි කියලා. නමුත් මේක ප්‍රායෝගික නැහැ. ප්‍රායෝගිකව නැත්නම් මං හිතන්නේ ඔය ප්‍රශ්නේ අහුව මහත්තයා ගිහිල්ලා තියෙනවා. මට පේනවා. අහලා තියෙනවා ඒක. ඔව් ඒක තමයි. ඒ තැන්වල ඒවැ කරන්නේ මේ කර්මස්ථාන තමයි. හැබැයි කම්ම උත්තාන කරන්නේ නැහැ. කම්ම උත්තාන කරන්නම් තරහ ආපු වෙලාවෙ මිත්‍යානුස්සති වැඩුව කම්ම උත්තාන. කම්මට්ටාන. රාගයක් ආපු වෙලාවට අසුභානුස්සති වැඩුව කම්මට්ටාන. නෙක්කම්ම වෙනවා. මානයක් මෝහයක් ඒ වගේම රාගයක් ද්වේෂයක් මුල් බැහැගෙන නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා තියෙන බව දැනගත්තාම අනිච්ච දුක්ඛ අනාත්ම අනුපස්සනා කළා, නිච්ච සුඛාත්ත ඉවත් කළා, නිබ්බිදා වුණොත් ප්‍රායෝගිකයි අන්ම කම්ම උට්ටාන වෙනවා. එහෙම නැතුව නිකම් මේ දවසේ ඕන වෙලාවක ඉඳගෙන සමූහ වශයෙන් හෝ තනියෙන් හෝ කියවන්නට, යාතිකා කරන්නට, ගීතිකා ගයන්නට මිනිසුන්ට උගන්වන එක ඒක අනුපස්සනා වැඩෙන අනුස්සති වැඩෙන ක්‍රමයක් නෙමෙයි. අනු කියන වචනේ ඒගොල්ලෝ තේරුම් අරගෙන නැහැ. අනු කියන්නේ වර්තමාන මොහොතේ අලුතෙන් උපදින්නට එන වැරදි දේ ප්‍රහාණය කිරීමයි අනුපස්සන. අස්කිරීමයි අනුස්සති වලින් කරන්නේ. එතකොට වර්තමාන මොහොතට හිත පවත්වාගෙන මිසක් පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය නැත්නම් වර්තමාන මොහොතේ හිතට එන වැරදි දේ අයින් කරලා මේ අනුපස්සනා අනුස්සති වැඩෙන්නේ නැහැ. මේක නිසා දැන් බොහෝ දෙනෙක් මේ වගේම වචන තියෙන නිසා, මේ ධර්මයම වගේ දෙයක් කරන නිසා, අර සම්මත සම්ප්‍රදායික ක්‍රමයට වඩා වෙනස් දහමක් කියන නිසා ඒවටත් යනවා. අපි කියන්නේ යන්න එපැයි කියන්නේ යන්ද ගිහිල්ලා බලන්න ප්‍රායෝගිකව මේ අනුපස්සනා අනුස්සති වැඩෙනවා නම් හරි, වැඩෙන්නේ නැත්නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ නැත්නම් එතෙන්දි සතර අතිපට්ඨානය සත්බුද්ධංග වැඩෙන්නේ නැත්නම් ඒක බුදුහාමුදුරන්ගේ ක්‍රමයක්, මාර්ගයක්, ප්‍රතිපදාවක්, පිළිවෙතක් නෙවෙයි.
ඔසරයි තව පැහැදිලි කිරීමක් කර ගැනීමක් අවශ්‍ය වෙනවා. අරහතුන් වහන්සේ මේ සෝතාපන්න ඵලයට පැමිණි උත්තමයාත් මේ පුතග්ජන යා ජන පුද්ගලයෙක් වශයෙන්ම සැලකෙනවාද කියලා පැහැදිලි
කරනවා. දැන් සෝතාපට්ටි මාර්ගයේ ඉන්න පුද්ගලයා තාම මාර්ගයේ. ඵලයටපත් උනාට පස්සේ ඒ පුද්ගලයා පටිසෝතගාමී වෙනසක් අනුසෝතගාමී නෙමෙයි. අනුසෝතගාමී සියලු පුද්ගලයෝ පෘථග්ජන. පටිසෝතගාමී වුණාම ඒ පුද්ගලයා අර පෘථග්ජන සත්වෙන් අරිය තත්වයටපත් උනා. ඒ පුද්ගලයා පුතග්ජන තත්වෙන් අරිය තත්වයටපත් වුණා කියන්නේ පටිසෝතගාමී. ඒ නිසා ඒ පුද්ගලයා සෝතාපට්ටි ඵලයටපත් වූ පුද්ගලයා අර පොතුජනික පුතග්ජන කියන්නේ පොතු ජනිත කරවන. පොතු ජනිත කිරීම නවත්තනවා කියන්නේ පටිසෝතගාමී මාර්ගයට වැටෙනවා. පොතු ජනිත කිරීම කරන්නේ අනුසෝතගාමී මාර්ගය. අනුසය උපදවන්නේ අනුසෝතගාමී මාර්ගය. පටිසෝතගාමී මාර්ගයේදී උපදින්නට ඉන අනුසය ප්‍රහාණය කරන්නට යම් ක්‍රියාවක් කරන. ඒක නිසා සෝතාපට්ටි ඵලයෙන් පස්සේ ඒ පුද්ගලයන්ව පෘථග්ජනයන් හැටියට සලකන්න බෑ, ආර්ය ශ්‍රාවකයන් හැටියටයි සලකන්න. හැබැයි අරහත් ඵලයට පත් වෙනකම් තාම සත්ව ඒක එක තාම සත්ව අරහතුන් වහන්සේ සත්ව තත්ත්වයෙන් මිදුණා. සත්ව කියන්නේ මොකද්ද? තමන් සඳහා ස්ව තත්ත්ව, තමන් සඳහා තත්ත්වයක් සකස් කරගන්න පුද්ගලයා සත්ව. දැන් අරහතුන් වහන්සේ තමන්ට අනාගතයේදී කිසි තත්ත්වයක් සකස් කරගන්න ඒ නිසා අර නිස්සත්තු නිජීවෝ තත්ත්වයට පත් වෙනවා. සත්ව තත්ත්වයෙන් සහ මුලින්ම මිදී නිදහස් වෙන්නේ අරහතුන් වහන්සේ. පෘථග්ජන තත්ත්වයෙන් මිදී නිදහස් වෙන්නේ සෝතාපට්ටි ඵලයට ආවම. ඒ දෙක තේරුම් ගන්න
අවසරයි රහතුන් වහන්ස, මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ
ලොකු ප්‍රශ්නයක්
සාමාන්‍ය හැමෝටම තියෙන්නත් පුළුවන්. දැන් අපි ඉතිහාසය ඉගෙන ගන්නකොට ওই කොසොරතුමත් මහාමාය දේවියත් සිහින දැක්කා කියලා ඉගෙන ගන්නවනේ. හැබැයි එතකොට අපි සාමාන්‍යයෙන් දකිනවා සිහින දකිනකොට මේ සිහින යනු මොනවද? මේ සිහින සඳහා අනුසය ඇති වෙනවද? මේවා නැති කරගන්නේ කොහොමද කියලා තමයි ස්වාමීන් වහන්සේ
බලන්නේ. සිහිනයක් නිසා අනුසය එනවා. දැන් ඔය දරුවා අපි හිතමුකෝ රෑ කොයි වෙලාවක හරි අඩ නිින්දෙන් සිහිනෙන් දකින්න, දැඩි නිින්දෙන් සිහින දකින්න බෑ. මේක හොඳට තේරුම් ගන්න ඕන. අඩ නිින්දෙදි මිසක් දැඩි නිින්දෙදි සිහින ගන්නත් බෑ, එන්නෙත් නෑ, දකින්නත් බෑ. එතකොට අඩ නිින්දෙදි තමන්ගේ මනස විඥාණය යම් ක්‍රියාත්මක වීමක් වෙනවා. විඥාණයට යම් මේ අද ඊයේ හිට අනිද්දා නෙමේ, සමහර විට අතීත කොයි කාලේ හරි දැඩිව අර තදූපයන් පටිච්ච වූ යම් අරමුණක් මේ සීනක් ඇතුළත අඩ නිින්දෙදි එන්න පුළුවන්. ඒ අඩ නිින්දෙදි දැක්ක අරමුණක් යම් කිසි කෙනෙකුට ඒක ගැන දිගටම සංචේතනා පැවැත්වුවොත්, රෝධ ගැහුවොත් අනුසය උපදින්න එන්න පුළුවන්. ද්වේෂයක්, වෛරයක්, බයක්, විස්සෝපයක්, ශෝකයක්, දුකක් දැවිල්ලක් තැවිල්ලක් එන්න පුළුවන්. ඒ නිසා හැබැයි සිහින දැක්ක පුද්ගලයා ඒකත් සිහිනයක් බව අනිශ්චිතෝච විහරති නච්ච කිංචි ලෝකේ උප ඒකත් උපාදානය කර නොගෙන තමන් යහපත් මාර්ගයේ නිවැරදි මාර්ගයේ ප්‍රායෝගික ආනපාන සති සමාධියේ පිහිටනවා නම් ඒ සීනේ බලපෑමත් තමන්ට හෝ අනුන්ට එන්නේ නැහැ. එකත් සීනයක් බව විතරක් තේරුම් ගන්න. හැබැයි යම් යම් සීන තියෙන්න පුළුවන් තමන්ට යම් යහපත්යක් සිහිපත් කරලා දෙන. යහපත්යක් සිහිපත් කරලා දෙන ඒක නිසා සීනත් ආනපාන දෙකම තියෙනවා. යම් සීනයක් තියෙන්න පුළුවන් හොඳ තමන්ගේ කවුරු හරි කෙනෙක් එකපාරට පිං ඉල්ලනවා සීනේ. ඒ අනුව තමන්ට ඒ ණයෙම දී නිදහස් වෙන්න ඒ මොහොතෙම ඒ දැක්ක පුද්ගලයාට සීනෙන් දැක්ක පුද්ගලයාට පිං දීලා පිං පවරලා පිං අනුමෝදන් කළා කැපකොට ඒ අය මුදවා නිදහස් කරන්න පිං කිරීම ඒක ආශ්‍රය කළ යුතු ඒක යහපත් දෙයක්, ඒක හොඳ දෙයක්. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ සිහිනෙන් වැඩක් නැති දෙයක් නම්, හරයක් නැති දෙයක් නම්, තමන්ට අර රාගය ද්වේෂය මෝහය උපදින දෙයක් නම් ඒක එවලෙම අයින් කරන්න. ඒ වගේම අර වීතරාගී වීතදේශී වීතමෝහී තත්වයට මිදෙන්න නිවෙන්න උපකාර වන දෙයක් නම් ඒකෙනුත් ප්‍රයෝජනයක් ගන්න දැනගන්න ඕන. ඒක අරිසාවක
තරයි අරහතුන් වහන්සේ.
මේ කාලයේ ධම්ම සවණං ධම්ම සාකච්ඡා මේ කියන දේ ඉතින් මේ පර්සෝගෝතු පස්සේ ලැබෙන්නේ ඈ පර්සෝගෝතු පස්සේ ලැබෙන්නේ උපකාර වෙනවද කාලේ ධම්ම සවණං කාලේ ධම්ම සාකච්ඡා
ඔව් මොකද්ද මේ කාලේන කියන වචනේ තේරුම
අලු නැසන
කෙලෙස් නැසින කලු නැසන අර රාග දේශ මොහ නැසන එතකොට මේකත් මාගදී භාෂාවේ වචනයක් ධර්ම ශ්‍රවණයෙන් අපි කෙලෙස් නැසිය යුතුයි ධර්ම සාකච්ඡාවෙන් කෙලෙස් නසන්න පුළුවන් නම් ඒක නිවනට උපකාර වෙනවා දැන් ඕක කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා කාලේන සමතෝ කාලේන විපස්සනා කියන හතරම ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ චතුට්ඨක නිපායේ තේ සූත්‍ර 10කම තියෙනවා විශේෂයෙන්ම පග්ගුණ කියලා සූත්‍රයකත් ඔය හතරම තියෙනවා ඔය සියලු තැන්වල කාලේන කාලං කියලා යම් යම් තැන්වල තියෙනවා මේක සියලු තැන්වල පාවිච්චි කරලා තියෙන්නේ කලින් කල එහෙම නැත්නම් නිසි කලට ධර්මය ශ්‍රවණය කළ යුතුයි නිසි කලට ධර්මය සාකච්ඡා කළ යුතුයි නිසි කලට සමතේ වැඩිය යුතුයි විපස්සනා වැඩි ඔහොමයි දාලටි කොහෙන් ඔය පරිවර්තකය ඔය වගේ වචන හොයාගත්තද දන්නේ මේක මේ මාගදී බව තේරුම් ගන්න නැතුව සිංහල එකක් කියලාමයි පරිවර්තනය ඒක නිසා ඔය කාලේ න කියන්නේ කෙලෙස් නසන කියන අර්ථයයි මේක තේරුම් ගන්න බැරුව පරිවර්තකයෝ මුළු ත්‍රිපිටකයම කන පිට ගස්සලා සිංහල පරිවර්තනය කරද්දී ඒ නිසා මේ සියලු පින්වතුන් දැන් මේ දවස් 6ක් තුල මේ ධර්මය අහන්නේ මේ ධර්මය සාකච්ඡා කරන්නේ මේ භාවනා සමත විපස්සනා ආනපාන සති හැදියට භාවිතා කරන්නේ මොකකටද කලු ධර්ම කෙලෙස් ධර්ම නසන්න රාග දේශ මොහ හිතෙන් උදුරා දමන්න නසන්න වෙන මොකකටවත් නෙමෙයි නැතු මේක ලෝක හදන්නද මේ ධර්මය අහන්නේ නෑ තමන්ගේ හිත පිරිසිදු කරගන්න සචිත්ත පරියෝ තපන ඉතින් ඒකවත් තේරුම් ගත්තා නම් ඔය කලින් කල කියන වචනයක් පරිවර්තනය කළන්නේ නිසි කලක් නොනිසි කලක් බුද්ධ දේශනාවේ නැහැ බුදුහාමුදුරුවෝ රෑ 10ට 11ටත් ධර්මයේ දේශනා කරලා තියෙනවා
රතුන් වහන්සේ ඉතින් ඒ ධර්මය අහන්න නැත්තම් රේඩියකින් එහෙම පරතෝගෝසු පස්සේ එන්නේ නැද්ද
දැන් මෙහෙමයි දැන් පරතෝගෝෂක ප්‍රත්‍ය ලැබෙන්න නම් අභිමුඛව ශ්‍රවණය කරන්න ඕන හැබැයි සුතමේ ඥානය ලැබෙනවා සුතමේ ඥානයයි පරතෝගෝෂක ප්‍රත්‍යයයි දෙකක්. නැත්නම් අපි දැන් ඔය මීරිගම තිබුණු භාවනා වැඩසටහනම මම මෙතෙන්ට එන්නේ නැතුව මෙතන ඔය CD එකක් දාලා ඔක්කොම කරන්න තිබුණා. මේ පින්වතුන්ට සියලු දේ ඔය ආකාරයට කියලා දෙන්න පුළුවන්. හැබැයි එතෙන්දී සුතමේ ඥානය ලැබුණත් පරතෝගෝචක ප්‍රත්‍ය ලැබෙන්නේ නැහැ. දැන් ඔය උපාසකම්මට මේ CD එකක් තියලා දානකොට ඔය නැගිටලා ප්‍රශ්න අහන්න පුළුවන්ද? බෑනේ. ඔය දැන් අර ප්‍රශ්න අහලා ඊට පස්සේ දෙවෙනි තුන්වෙනි අදහසක් දරගෙන ප්‍රශ්න අහන්න බෑනේ. ඉතින් මෙතෙන්දී ධර්ම සාකච්ඡාවක් කිරීමෙන් කෙලෙස් නසන්න ධර්ම ශ්‍රවණයට වඩා පැහැදිලි උපකාරයක් ලැබෙනවා.
තව දෙයක් තියෙන රතුන් වංශ මගේ දැන් හිතේ හොඳට කෙලෙස් ආනපාන කරගෙන යනවා. ඒ වුණාට ඉතින් ආත්මත් අවතාර වෙනවා.
තාම නිබ්බිදා වෙලා නැහැ. ඒකනේ අවුරුදු 7ක් දුන්නේ. තව පොඩ්ඩක් තමන් දැනගත්ත ටික හරියට කරන්න. කරගෙන යනකොට අර පජානාති අභිඥාතම් වෙයි. කරගෙන යන්න හරි.
අවසරයි අරහතුන් වහන්ස. මට දැනගන්න ඕනේ අනෝතත්ත විල සහ මහමේරු පර්වතය ලංකාවේ ওই පලාතේද පිටා තිබෙන්නේ.
මහා මෙරු කියන්නේ ඔය පේනවා. මහා නෙරු කියලා මේකේ තියෙන්නේ. ත්‍රිපිටකේ තියෙන්නේ මොකද්ද? මාගදී භාෂාවේ මහා නෙරු. දැන් මෙතන නමුණු කුල ඉඳන් ඔය මයංගනේ ලග්ගල හත්ති කුච්චියට යනකන් තියෙන්නේ මොකද්ද? මහා නෙරු. මේ මහා නෙරු කියන මාගදී භාෂාවේ වචනේ සිංහලට පරිවර්තනය කරනකොට මහා මේරුව කළා. ඊට පස්සේ අර 1800 ගණන් වල සුදු මහත්තයෙක් ලියපු එකනේ නෙමෙයි දෙතුන් දෙනෙක් ලියපු පොත් තියෙනවා. පොත්වල තියෙනවා ඒ කාලේ මේ පොළොන්නරුව තිබුණා ඔය අනෝතත්ත විල අචිරවතී ගංගාව ඔය ගංගා හතේම නම් තියෙනවා පුරාණ කාලේ මේ හෙළබිමේ පාවිච්චි කරපු නම් ඒවා ඉන්දියාවේ තියෙන ඒවා නෙමෙයි මේවා අර අද්භූතාශ්චර්ය බුද්ධ චරිතයක් ලියපු අය මහනෙරු මහමේරුව කළා අර මේ පොළොන්නරුවේ තිබුණු අනෝතත්ත විල ඉන්දියාවට ගෙනිච්චා. කොහෙද දැන් තියෙන අහසේ. නමුත් අර පෙරණි ඉතිහාස පොත්වල සියලු තැන්වල පුස්කොළ පොත්වල මේ අනෝතත්ත විල පොළොන්නරු යුගයේ තිබුණා. අචිරවතී ගංගාව තිබුණා. ඒ වගේම දැන් මේ ත්‍රිපිටකයේ තියෙනවා මේවා හොඳට තේරුම් ගන්න ඕන නිසා කියන්නේ ත්‍රිපිටකයේ තියෙනවා සංයුක්ත නිකායේ 5, 1, 2 සහ අංගුත්තර නිකායේ මේ ගංගා හතක් ගංගා පෙය්‍යාලය ජම්බුද්දීප ගංගා පෙය්‍යාලය කියලා තියෙනවා. මෙතන තියෙනවා ගංගා හතක් නැගෙනහිරට ගලා ගිය නැගෙනහිර බලා ගමන් කළ නැගෙනහිරින් මූදට වැටුණු ගංගා හතක් ජම්බුද්දීපේ තියෙනවා. ජම්බුද්දීපේ තිබුණා ගංගා හතේ නමුත් ලියලා තියෙනවා මේ ත්‍රිපිටකයේ අංගුත්තර සංයුක්ත නිකායේ 5, 1, 2. ඉන්දියාවේ කවුරු හරි දන්නවනම් දැන් භූගෝල ඉතිහාසයේ පෙන්නනවනේ ඉන්දියාවේ නැගෙනහිර එකම ගඟක් කොහාට හරි වැටෙන්න පුළුවන්ද? පුළුවන්ද? ඉන්දියාවේ එකම ගඟක්වත් වැටෙන්නේ නැහැ. දැන් මේ හෙළබිමේ ඒ කාලේ ගංගා හතක් තිබුණා. දැන් අද වුණත් මේ බිබිලේ පැත්තේ ඉන්න ඇයට තේරෙනවා ගලෝය වැටෙනවා, හැඩෝය වැටෙනවා, හුලන්දාඔය වැටෙනවා, කුමුක්කන්ඔය නැගෙනහිරින් වැටෙනවා, මේ මැණික් ගඟ කිරිඳිඔය වැටෙනවා. හතක් තියෙනවද නැද්ද? හතක් තියෙනවා. ඇයි මේවා මිනිස්සු මේව මතු කළා පෙන්නලා මේ පරම සත්‍ය ඇයි නොදෙන්නේ? වහන්නේ ඇයි? ඉන්දියාවේ මේ ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර ධර්ම ගණනාවක් ගංගා පෙය්‍යාලය ජම්බුද්දීප ගංගා පෙය්‍යාල කියලා. ඒ ගංගාවල් හතේම නම් කියලා ඒ ගංගාවල් හතේම නම් තියෙනවා අර පැරණි පොළොන්නරු යුගයේ ලියපු පුස්කොළ පොත්වල. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ හෙළබිමේවා මිසක් ඔය පුස්කොළ පොත්වල සිංහල අකුරෙන් ලියලා නැහැ ඉන්දියාවේ මොකක්ක. ඉන්දියාවේ ලියලා තියෙන පොත් තියෙනවා ඔය මේ වේද ආගමේ ශිව ආගමේ අර මේ පොත් ඉන්දියාවෙත් ලියලා තියෙනවා. ඒවා හුව මොකක්වත් ලියලා නැහැ.
ආතුන් වහන්සේගේ දෙපා නැම දවසරයි මේ කෙටි අදහසක්. දැන් අපි මේ පින්වත් හැම දෙනාම අපත් මේ දවස් ගානක් ධර්ම ශ්‍රවණය කරා. ඒ තුල ඥානතෝ පස්සතෝ පිළිබඳව යම් අවබෝධයක් ඇති මම මේ අහන දේෙන් ওই පින්තුමුත් තමන්ගේ හිත දිහා බලන්න තමන් කොහොමද කියලා ඒක මම අහන්නේ මෙහිමයි. ප්‍රතජ්ජන එක්කෙනා ආයතන 6 ගන්න යම් අරමුණු ආමිස වර්ෂයෙන් බොහොම තදූපයන් හැටියට ගන්නවා. සෝතාපන්නෙක් කෙනා ආයතන හයෙන් ගන්න ඔය යන් අරමුණු ආමිස හැටියට ගන්න අවස්ථා වෙනසක් තියෙනවද කියලා පොඩ්ඩක් දෙන්න.
ඔව්, ඒක ආනපාන කළා නිරාමිස කරනවා. ආනපාන කළ ගමන් මෙන්නේ මොකද? ආමිෂය නිරාමිෂ වෙනවා. රෝධ නිරෝධ වෙනවා. සංකාර විසංකාර වෙනවා. සන්ධි විසන්ධි වෙනවා. සමුදය නිරෝධ වෙනවා. එතකොට සමුදය නිරෝධ වෙනවා, සන්ධි විසන්ධි වෙනවා, සංකාර විසංකාර වෙනවා. අර ආමිෂය නිරාමිෂය බවට පත් වෙනවා. එතකොට ඒක තමයි සීක. එතකොට තමයි ආනපාන. මේකම අස්සපස්ස. මේකමයි ආනපාන. මේකමයි කරණියා කරන්නේ. මේකමයි සේවිතබ්බා සේවිතබ්බා. ඕකමයි ධර්මය. එතකොට කවුරු හරි සංකාරයක් වෙනකොට විසංකාරයක් කරගන්න දැනගන්න ඕනේ. ඒක කරන්න උපකාර වෙන්නේ මොකද්ද? ආන පාන නිවැරදිව කිරීම. සන්ධි වෙන්න එනකොට සම්බන්ධයක් විසන්ධි කරන්න ඕනේ. අර රෝධ ගහනකොට නිරෝධ කරන්න. ආන පාන කරන්න.
අවසරයි ගෞරවනීය අරිහතුන් වහන්ස. අපි සාමාන්‍ය ගිහියෝ වශයෙන් ජීවත් වෙනකොට අනුස්සති හතර වඩමින් ඊළඟට ණය ගනුදෙනු භාවනාව කරමින් කරන ක්‍රියාවන් දහමට ගලපලා බලලා විනයට සසඳලා බලලා සාමාන්‍ය ජීවිතයේ ජීවත් වීම තුලින් මාර්ගඵල සාක්ෂාත් කරගන්න පුළුවන්ද?
ඊට 100%ම පුළුවන්. හරියට කළොත්. හරියට කියන්නේ අනික් එකම වැඩක් අතහරින්න ඕන නැ, මේ වැඩෙත් කරන්න, ඒ වැඩෙත් කරන්න ගිහියෝ. ගිහියන්ට පුළුවන් අර අලෝකිතේ විලෝකිතේ සම්පජාන කරු. ගතේති තෙනිසින්නේ ජාතේ සුත්තේ ජාතේ සායිතේ බායිතේ වැසිකිලි කැසිකිලි යනවා. ඇඳුම් ඇඳිනවා. මේ සියලු දේ කරන්න පුළුවන්. යනවා එනවා කනවා බුණා නානවා. සියලු දේ කරනවා. හැබැයි ද්වේෂයක් එනකොට මෙත්තානුස්සතියවත්. රාගයක් එනවා එනකොට අසුභානුස්සතියවත්. අර රාගය ද්වේෂය මොහය නිච්ච වෙලා තියෙන බව පේනවා නම් අනිච්ච දුක්ඛ අනාත්ම වඩන නිබ්බිදාව. ඒකයි ප්‍රායෝගිකව යුගනද්ධව කරනවා කියන්නේ.
ස්වාමීන් වහන්සේ, එතකොට මේ අපි බුද්ධානුස්සතිය වඩනවා කියලා මේ අනිත්
බුද්ධානුස්සතිය වැඩෙනවා, මරණානුස්සතිය අසුභානුසතිය මෙත්තානුසතිය වඩන්නු.
ඒ ටික වඩලා අපි අර බැඳෙන්න ගිය දේ නිබ්බිතා වුණා කියලා දැනීම
තමයි. නිබ්බිතා වුණ බව තමන්ට හොඳටම තේරෙනවා. දැන් තමන්ට බරක් නැන්නම් බයක් නැන්නම් බැම්මක් නැන්නම් නිබ්බිතා. හැබැයි ත්‍රිපිටක පරිවර්තකයෝ මේ නිබ්බිතා කියන වචනේ ත්‍රිපිටකයේ තියෙන ලක්ෂ වාරයක් හැම තැනකම පරිවර්තකය දාලා තියෙන වචනේ මොකද්ද? මොකද්ද වචනේ? කලකිරීම. කලකිරීම කියන්නේ ද්වේෂයක්. කලකිරීම කියන්නේ ද්වේෂයක්. කලකිරෙන්නේ නැහැ, ද්වේෂයක් නැහැ. සියලු දෙනා කලකිරෙන්නේ. දැන් ඔය තව වැරදි වැඩක් කරලා තියෙනවා මේ ත්‍රිපිටක කාර්යය. මේක ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ලොකුම ලොකු වරදක් කරලා තියෙනවා. මේ පාතරාසි සූත්‍රයේ, අපේ රාජකුමාර සූත්‍රයේ, අරිය පරිහේෂණ සූත්‍රයේ තියෙනවා බෝසත්තුමා මේ ගිහිගෙයි කලකිරිලා මේ ගිහිගෙයින් අබිනික්මං කළා කියලා. නමුත් ත්‍රිපිටකයේ තියෙන්නේ පැහැදිලිව අරිය පරිහේෂණ සූත්‍රයේ 17 වෙනි ඡේදය. මේ පන්සලේ තියෙනවා ත්‍රිපිටකය අරගෙන ඕන කෙනෙකුට අද වුණත් බලන්න පුළුවන්. පාතරාසි සූත්‍රේ හරි අරිය පරිහේෂණ සූත්‍රේ හරි තියෙන්නේ මේ කලකිරිලා ගියා කියලා නෙමෙයි. කිසිසේත් බෝසත්තුමා කලකිරිලා ගිහිගෙයින් ගියේ නැහැ. බෝසත්තුමා ගිහිගෙයින් ගියේ හොඳ යථාභූත ඥාන දර්ශනය දැකලා. අනිපාර දැන් මේ සිදුවත් කුමාරයා යුව රජ්ජුරුව මෙම රාහුල කුමාරයා ඉපදුණු දවසෙම නිමිත්තක් අර සතර පෙර නිමිත්තක් දැක්කා. ඒක නිසා කළේ දැන් මේ මෙතෙන්දී මේ සතර පිරිනිමිත්ත දැක්කහම දැන් රාහුල කුමාරයයි යසෝදරා දේවියයි හිටියේ වෙන මාලිගාවක. සුද්ධෝදන රජුරුවයි අර ගෝතමී දේවියයි හිටියේ වෙන මාලිගාවක. ඊට පස්සේ ඒ සුද්ධෝදන රජුරු හිටිය මාලිගාවට ඇවිල්ලා අම්මටයි තාත්තටයි කියලා ප්‍රකාශ කරලා ගෙදරින්ම දැලිපිහක් හොයාගෙන කළු කෙස් රැවුල් බා ගෙදරින්ම කසාවතක් හොයාගෙන ගෙදරදිම කසාවත ඇඳගෙන මහරෑ ගෙදරින්ම නික්මලා ගියා. මේ තියෙන්නේ ත්‍රිපිටකේ. ආනන්ද මෛත්‍රී හාමුදුරුව ලිව්ව බුද්ධ චරිතයේ තියෙන්නේ මේ කාටවත් නොකිය හොර රහසෙම අස්සේගේ වලිගෙල්ලිලා තවත් එක්කෙනෙකුත් එක්ක ගිහිල්ලා චන්න කියන ගඟෙන් පැනලා මහා බ්‍රහ්මයා දුන්න සිවුරු අටපිරිකරක් අරගෙන මේ මහණ වුණා කියලා. ඔය සියලු දේ මේ අභව්‍ය අද්භූත ආශ්චර්ය තත්වයට මේ බෝසත් චරිතයේ බුදුහාමුදුරන්ගේ චරිතයක් අලුතෙන් ගොඩනගන්නට ලියපු දේවල්. හැබැයි ආනන්ද මෛත්‍රී හාමුදුරුව මේ බුද්ධ චරිතයේ පොත ලියද්දී එකක් කියලා තියෙනවා, මම මේ පරිවර්තනය කරන්නේ අර ලලිත විස්තරයයි දිව්‍යාවධානයයි කියන ඉන්දියාවේදී සංස්කෘත භාෂාවෙන් ලියපු පොත් දෙකේ පරිවර්තනයයි මම මේ කරන්නේ. ඉතින් ඒ වුණත් ත්‍රිපිටකයේ කියවපු ආනන්ද මෛත්‍රී හාමුදුරුව තේරුම් ගත්තා නම් මේ පාතරාසි සූත්‍රයේ මෙහෙම එකක් නැහැ, තියෙන්නේ මේක කියලා, ලලිත විස්තරය තියෙන්නේ මේක, මේ ත්‍රිපිටකයේ මේ අරිය පරිශන සූත්‍රයේ තියෙන්නේ මේක කියලා කිව්වනම් කාටත් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. දැන් අද වුණත් ඒවා ඔක්කොම ත්‍රිපිටකයේ තියෙන ඒවා මේ බුද්ධ ධර්මය නිවැරදිව පරිවර්තනය කරලා අර වැරදිච්ච තැන් සියලු දේ නිවැරදි කරලා දරුවන්ට උගන්වන්න ඕන, කියලා දෙන්න ඕන. එතකොට මේක සුද්ධ වෙනවා, පවිත්‍ර වෙනවා. බුදුහාමුදුරු බෝසත්තුමා කිසි දවසක කලකිරිලා ගියේ නැහැ. මේ කලකිරීම කියන වචනේ සිංහල භාෂාවට වැරදියට ගත්ත වචනයක්. බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ කොහේවත් කලකිරීම කියන අදහසක් ඔය වචනේ නැහැ. නිබ්බිදා කියන වචනේ කලකිරීම නැහැ. දිගුච්චති කිව්වනම් අන්න කලකිරීමට කිට්ටුයි. ඒත් කලකිරීමම නෙමෙයි. දිගුච්චති කියන්නේ කලකිරීමට කිට්ටු වචනයක්. ඒ වගේම පටික්කුලක මනසිකාරය කියන එක පිළිකුල් භාවනාව කියලා පරිවර්තනය කරලා තියෙනවා. සහ මුලින්ම මේක අර කොටස් කර බැලීමක්, බෙදා බැලීමක්, නිච්ච සුඛාර්ථ ඉවත් කරන්න, ඝන සංඥාව අයින් කරන්න තියෙන එක, ඒක පිළිකුල් භාවනාවක් හැටියට පරිවර්තනය. ඒක නිසා මේ පරිවර්තකයෝ, පෘථග්ජන පරිවර්තකයෝ මේ ධර්මය නොදැන ඔය අටුවා ටීකා ටිප්පණි ලියද්දී සියලු දේ වැරදියට පරිවර්තනය කළා. අපේ ඔය පොඩි ළමයින්ට දහම් පාසලේ බුද්ධාගම පන්තිය හැටියට ඉස්කෝලවල 3, 4, 5 පන්තිවලදී ඔය වැරදි වචන ඔළුවට දානවා. ඊට පස්සේ දැන් අදත් මෙතන ඔය වයස අවුරුදු 60ට 70ට ගියායත් හිතන්නේ මේ පිළිකුල් භාවනාව, මේ කලකිරීමනුයි මේවා වුණේ. ඒවා වැරදි වචන. ඒවා බුද්ධ දේශනාවට ගැළපෙන වචන පද නෙමෙයි. ඒවා බුද්ධ ධර්මයේ තියෙන පද නෙමෙයි. තව මම මේ එකයි දෙකයි කිව්වේ ත්‍රිපිටකයේ අර එක ඡේදයක් කියනකොටම හැම තැනකම මේ සිංහලට පරිවර්තනය කරනකොට පද පරම විදිහට කිසි අර්ථයක් ධර්මයක් නොදැන ඒ උතුම් නිර්මල ධර්මය විකෘති කරලා වෙනස් කරලා මිනිස්සුන්ගේ සිංහල මිනිස්සුන්ගේ නිවන් මඟ වැහුවා ඔය පරිවර්තකයෝ. දැන් තව වෙලාව තියෙන හින්දා දැන් ඉතින් පොඩ්ඩක් තව මං විනාඩියක් දෙකක් කතා කරන්න ඕන මේ පරිවර්තනය ගැන. මේකත් තේරුම් ගන්න ඕන. දැන් මේක දැන් සිංහල බෞද්ධයෝ හැටියට හරියටම තේරුම් ගන්න ඕන කවුද කොහේද මොනවද කොහොමද පරිවර්තනය. බුද්ධඝෝසාමුදුරුව එහෙම ත්‍රිපිටකය පරිවර්තනය කළේ නැහැ. ඒක එකක්. බුද්ධඝෝසාමුදුරුව ත්‍රිපිටකය පරිවර්තනය කළේ නැත. ත්‍රිපිටකය කියවන්න ලැබුණේ නැත කියලත් හිතන්න පුළුවන්. බුද්ධඝෝසාමුදුරුව මොනවද පරිවර්තනය කළේ? හෙළ අටුව. සිංහල අකුරෙන් සිංහල හාමුදුරුව සිංහල තල්පත්වල ලියලා තිබුණු අටුවා කිහිපයකින් අර මූලාට්ට කතා මහාට්ට කතා කියන අටුවා කතාවක් අටුවා කතා පොත් තිබුණා බොහොම මේ මහා විහාරයේ පුස්තකාල. ඒ අටුවා කතා තමයි බුද්ධඝෝස හාමුදුරුවෝ ත්‍රිපිටකය කවුරුත්ම මේ හෙළබිමේදී අනුරාධපුරයේදී අනුරාධපුර යුගයේදී කවුරුත් පරිවර්තනය කළේ නැහැ. පොළොන්නරු යුගයේදී පරිවර්තනය කළේ නැහැ. ඒ වගේම දඹදෙණි යුගය කුරුණෑගල ගම්පල දඹදෙණිය කෝට්ට රයිගම මහනුවර යුග තිබුණා රාජධානි තිබුණා. දඹදෙණි යුගය තමයි සිංහල චක්‍රවර්ති යුගය. ඒ කියන්නේ සිංහල සාහිත්‍ය චක්‍රවර්ති යුගය. සිංහල සාහිත්‍ය බොහොම දියුණු වුණේ දඹදෙණි යුගයේ. ඔය බොහෝම පූජාවලිය කෞසිලුමින මේ වගේ බොහොම පොත් ලිව්වේ දඹදෙණි යුගයේ. පොළොන්නරුවේ හෝ දඹදෙණියේ හෝ අනුරාධපුරයේ හෝ ගම්පල කුරුණෑගල මහනුවර රයිගම කෝට්ටේ කිසි තැනකදී ත්‍රිපිටකය කිසි කෙනෙක් පදගත ලෙස වර්ඩ් ටු වර්ඩ් ට්‍රාන්ස්ලේෂන් එකක් කළේ නැහැ. බුදුහාමුදුරුව මේක තහනම් කරලා විනය නීතියක් පනවලා තියෙනවා චූලවග්ග පාළියේ පැහැදිලිව. මේ මගේ බුද්ධ දේශනාව එහෙම වෙනත් භාෂාවකට පරිවර්තනය කරන්න එපා කියලා. ඊට පස්සේ අනුරාධපුරයේ පොළොන්නරුවේ ගම්පොල කුරුණෑගල යාපහුව දඹදෙණිය කෝට්ටේ රයිගම මේ මහනුවර කොහේදිවත් කොයි යුගයකවත් සිංහල මිනිස්සු හෝ වෙන කවුරු හෝ පරිවර්තනය කළේ නැහැ. ඊට පස්සේ සුද්ධමේ රට අල්ලගත්තට පස්සේ 1960 ගණන්වල ආවා 62 ආවා ජෝර්ජ් ටර්නර් කියලා සුද්දෙක් කෑගල්ලේ උපදිසාපති හැටියට ඇහිලා පත් වුණා. මේ කෑගල්ලේ හිටියපු ජෝර්ජ් ටර්නර් සුද්දා ඔය හුඟක් තැන්වලට පරණ විහාරස්ථානවලට අරවට මේවට ගියා. කෑගල්ලේ ඉඳන් කිලෝමීටර් 3ක් විතර එහා තියෙනවා මාතුල අලුලෙන කියලා තැනක්. මේ මාතුල අලුලෙන දි තමයි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ සිංහල අකුරෙන් මාගදී ශබ්ද සංඥා. මේ මාතුල අලුලෙනේ තිබුණා සියලුම පුස්කොළ පොත් අතීතයේ ඉඳන් එදා ඉඳන් නැවත නැවතත් දියපු නිවැරදි නිර්මල බුදුදහම පෙන්වූ පුස්කොළ පොත් ඒ සියලු 60 විතර වූ පුස්කොළ පොත් සියල්ලම ජෝර්ජ් ටර්නර් කියන සුද්දා එයාට පොඩි මුදලක් දීලා පවුන්ඩ් දෙකක් තුනක් දීලා එතන හිටිය ගණින්නාංශෙට ඒකාලේ ගණින්නාංශලා හිටියේ සල්ලි වලට ගත්තා. අරගෙන නැවක පටවගෙන එයා අවුරුදු 3-4කින් ගියා ආපහු එංගලන්තෙට 66 විතර අරගෙන ගියා එංගලන්තෙට. එංගලන්තෙට ගියාම මෙයා දැක්ක මේවා මේ පුස්කොළ පොත් කියවන්න බෑ. හැබැයි ලංකාවේ හිටිය රතනසාර කියලා නම් තිබුණ ටිකක් ඉංග්‍රීසි ඉගෙන ගත්ත ස්වාමීන් වහන්සේ කෙනෙක් කාමුදුරු කෙනෙක් කුත් එයා ඊට පස්සේ එංගලන්තයට ගෙන්න ගත්තා ඊට පස්සේ අප්පුහාමි කියලා කෙනෙක් එයාගේ නම තියෙනවා ජෝත්‍යනගේ පොත්වල අප්පුහාමි කියන කෙනෙකුත් ගෙන්න ගත්තා ඒ දෙන්නටම සිංහල ඉංග්‍රීසි පාලි ටිකක් පුළුවන් අර ජෝත්‍යන මේ තුන්දෙනා මේ දෙන්නගේ තව කීප දෙනෙකුත් උදව් උපකාර ඇතුව මේ ලංකාවේ තිබුණු ගෙනිච්ච මේ ත්‍රිපිටකය ඉංග්‍රීසියට 1866 ඉඳලා 80 ගණන් වෙන තාක්කල් ටික ටික පරිවර්තනය කළා. පොත් කීපයක් ඉංග්‍රීසියට පරිවර්තනය කළා. මං හිතන්නේ පොත් 6ක් හෝ 7ක් 1890 ගණන් වෙනකොට පරිවර්තනය කළා. ඊට පස්සේ ඒ සිංහල අකුරෙන් තිබ්බ මාගදී ත්‍රිපිටකයත් ඉංග්‍රීසි ත්‍රිපිටකයත් දෙකම දැක්ක රීස් ඩේවිස් මැතිනියත් විල්හෙල්ම් ගයිගර් කියන ජර්මන් මහත්තයත් දැකලා ඉංග්‍රීසි සහ පාලි දෙකම කියවලා ජර්මන් භාෂාවටත් මේවා ටිකක් පද පරම ලෙස පරිවර්තනය කළා. ඊට පස්සේ මේ ලංකාවේ හිටිය ඒ කාලේ ධනවත්ම පෝසත්ම මිනිහා තමයි ඔය ශ්‍රාවස්ති මන්දරයේ අයිති ලංකාවේ රේන්ද අයිතිකාරයා වූ සොයිසා කෙනෙක්. මේ සොයිසාගේ පුතෙක් හිටියා. එයා ගියා එංගලන්තයට 1899 නීති උපාධියක් කරන්න. මේ නීතිඥයෙක් වෙන්න නීති උපාධියක් කරන්න ගියා එංගලන්ත. මේ එංගලන්තයට ගිය තරුණ සොයිස මහත්තයා දැක්කා එංගලන්තේ මියුසියම් ලයිබ්‍රරි එකේ මේ සිංහල අකුරෙන් තිබිච්ච පුස්කොළ පොතුත් ඉංග්‍රීසියට පරිවර්තනය කරපු පිටපත දෙකම එයාට කියවන්න ලැබුණා. එයා කරපු වැඩේ 1899 901 වෙනකන් අර ඉංග්‍රීසි පිටපත අරගෙන තවත් එයාගේ යාළුවෝ එක්කෙනෙක් දෙන්නෙකුත් උපකාර කරගෙන සිංහලට පරිවර්තනය කළා. අර සුද්ධ ජෝජන ඉංග්‍රීසියට පරිවර්තනය කරපු එක පද පරම ලෙස ඒ කියන්නේ word to word translation එකක් කළා. බුදුහාමුදුරුවෝ එපැයි කියපු දේ ඉංග්‍රීසියෙන් සිංහලට දැම්මා. 1902 වෙනකොට ලංකාවේ ගාල්ලේ සිංහල මුද්‍රණාලයක් පිහිටුවා පළමු. එයා මිනිහා තමයි ලංකාවේ හිටිය සල්ලිකාරයා. එංගලන්තෙන් නැවක පටවල එයා පරිවර්තනය කරපු දේ ගෙනල්ලා 1902 දී ගාල්ලේදී මේ ත්‍රිපිටකයේ මජ්ඣිම නිකායේ කොටස් කීපයක් සිංහලට පරිවර්තනය කරලා මුද්‍රණය කරලා නිකුත් කළා. මෙතෙන්දි ලංකාවේ හිටපු එදා හිටපු ටිකක් වියත් අය හිටියා. ඔය වස්කඩුවේ පඤ්ඤාරාම වගේ ස්වාමීන් වහන්සේලා ටිකක් වියත් අය බොහොම ලොකු උද්ඝෝෂණයක් කළා. මේ සිංහලට පරිවර්තනය කරලා මුද්‍රණය කරපු මේ ත්‍රිපිටකය මේ ධර්මය විකෘති කිරීමක් වෙනස් කිරීමක් ඒක නිසා මේක නිසා මේ ධර්මය විනාශ වෙනවා නිවන් මඟ පැහැෙනවා කියලා. ඒ පරිවර්තකයෝ නමුත් ඒක අත්තරීන ඒ සොයිස මහත්තයා තව පොත් 6 හෝ 7 1909 වෙනකන් පරිවර්තනය කළ ගාල්ලට ගෙනල්ලා මුද්‍රණය කළා නිකුත් කළා. ඒ ගමන ලංකාවේ ලොකු උද්ඝෝෂණයක් ආවා. උගත් ගිහි පැවිදි විශේෂයෙන්ම ඊඩබ්ලිව් අධිකාරම් මහත්තයා ඒ වගේම වල්පොල රාහුල හාමුදුරුවෝ පොල්ලට්ටේ බුද්ධත් හාමුදුරුවෝ උඩුකැන්දවල සරණංකර හාමුදුරුවෝ විශේෂයෙන්ම ඊට පස්සේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා අර භවතරණය පොත ලිව්වේ මේකට. මේවා ඔක්කොම වැරදි කියන එක. ඊට පස්සේ ඔයා අතරතුර තමා මේ ජීන් ත්‍රිපිටක පරිවර්තක මණ්ඩලයක් සර්ජන් කොතනාවල කාලේ පත් කරේ. පත් කරලා 1954 මේ වැරදි නිවැරදි කරන්න කියලා මණ්ඩලයක් පත් කළා. ඒ මණ්ඩලය ඊට පස්සේ ඒ මණ්ඩලයට ලොකු අකර දැම්බෙකට පත් වෙන්න. ඉතින් මේක නිසා මේක නොකිව්වොත් හොඳ නැහැ. මේක කවුරුත් දැනගන්න ඕන. ඒ මණ්ඩලයට දැන් ත්‍රිපිටක පොතක් නැහැ. පුස්කොළ පොතක් නැහැ. ත්‍රිපිටකේ ලියපු එකක් පරිවර්තනය කරන්න අර මූලාශ්‍ර කරගන්න. ඒ කණ්ඩායමට ලැබුණේ නැහැ. දැන් අර එංගලන්තේ තියෙනවා. එංගලන්තේ තියෙනවා අපේ ත්‍රිපිටකය. අර 57 පත් කර මේ අර ත්‍රිපිටක පරිවර්තක මණ්ඩලයට පොතක් තිබුණේ නැහැ පරිවර්තනය කරන්න. මුල් පාලි මාගදී නිර්මල පොතක් බැලුවා එංගලන්තේ තියෙනවා ගන්න බැරි වුණා. ඒකමන මේගොල්ලෝ ලොකු හැබැයි ඒගොල්ලෝ එක කියලා තියෙනවා මේකයි කලේ කියලා. බුරුමේ තිබුණා බුරුම භාෂාවෙන්, ඒ කියන්නේ බුරුමේ මේ තායිලන්තේ තිබුණා ශ්‍යාමාක්ෂර. ශ්‍යාමාක්ෂර කියලාමයි තියෙන්නේ ත්‍රිපිටකේ සංඥාපනයේ තියෙනවා. ඕනම ත්‍රිපිටක පොතක් බලන්න මේ සියම් රටේදී සියම් අක්ෂරවලට පරිවර්තනය කරපු සියම් අක්ෂරවලින් ලියපු ත්‍රිපිටක පොතක් තිබුණා බුරුමේ. ඒක පිටපතක් හොයාගත්තා. ඒක පිටපත විතරක් නෙමේ අර විසුද්ධි මාර්ගය ගුරුකොට ගරුකොට ලියපු පොත් තිබුණා. පැල්මඩුල්ලේ පොත්ගුල් විහාරේ කොටසක් තිබුණා. ඒ විසුද්ධි මාර්ගයට අදාළ පුස්කොළ පොත් ගණනාවක් තිබුණා. ඊට පස්සේ අම්බලන්ගොඩ පැරණි පන්සලකත් මේ පුස්කොළ පොත් ටිකක් තිබුණා. විසුද්ධි මාර්ගයේ ගරුකොට ගුරුකොට ලිව්වා අටුවාකට. ඊට පස්සේ මාතර හිටියා සරම් මුදලි කියලා ඔය කිරින්ද පුහුල් රැල්ල පැත්තේ. ඒ සරම් මුදලි ගාව තිබුණා බොහොම අතීතයේ ඉඳන් එකතු කරගෙන ආපු පුස්කොළ පොත්. හැබැයි විසුද්ධි මාර්ගයේ ගරුකොට කොටගත්ත අටුවාට. මේ පුස්කොළ පොත් වර්ග තුනත් අර ශ්‍යාමාක්ෂර සියම් රටේ ලියපු යම් මේ සිංහල අකුරෙන් නෙමේ ශ්‍යාමාක්ෂරවලින් ලියපු අර ත්‍රිපිටකයත් අරගෙන තමයි ඒගොල්ලෝ පරිවර්තනය කළේ. ඒගොල්ලන්ට බොහෝ තැන්වලට පරිවර්තනය කරන්න උනේ විසුද්ධි මාර්ගයේ තිබුණු අර පැල්මඩුල්ලේ සහ අම්බලන්ගොඩ සහ සරම්මුදලිග පොත්වල තිබුණු අදහස් තමයි, තිබුණු පරිවර්තන තමයි, තිබුණු වචන තමයි ඒගොල්ලෝ ඇතුල් කළේ. මේක නිසා තමයි ඔය වැරදි ත්‍රිපිටකයක් හැටියට මේ සියලු වැරදි සිද්ධ වෙන්න හේතුව. මේක තව හුඟක් කතාවක් තියෙනවා. මම දැන් නවත්තනවා. මොකෝ මේ ස්වාමීන් වහන්සේ හිටගෙන ඉන්න. ඒකින් දහන්න ප්‍රශ්න.
අරහතුන් වහන්සේගේ දීපානම දවසරයි.
තව විනාඩි 5කට වැඩි ඇත්තෙත් නැහැ.
මීට අවුරුදු 20කට ඉස්සෙල්ලා මම මේ අර ස්වාමීන් වහන්සේ නම කියවු නිසා මතක් කරන්නේ බලංගොඩ ආනන්ද මහත්මිය හාමුදුරන් වහන්සේගේ පොතක් තිබුණා සතර පරමාර්ථ ධර්ම කියලා පුංචි පොතක් කවුරු හරි කියවලත් ඇති. ඒක කියවන තුන් කාලක් වගේ අවසන් වෙනකොට ඒක සඳහන් වෙනවා සෝතාපන්න සකදාගාමි අනාගාමි රහත්. එතකොට සෝතාපන්න එක්කෙනාට ධ්‍යාන 5යි ඔය විදිහට ගියන් පස්සේ ධ්‍යාන 20ක් ඕන කියලා සඳහන් වෙනවා. එතකොට මං කල්පනා කරා මේ අපි අනාර්ය භාවනාවයි කරන්නේ. අනාර්ය භාවනාවෙත් පරිවෙන ධ්‍යානෙට යන්න අපහසු එකේ එකක් කරායවත් යන්න අපහසු එක 20ක් කොහොමද කරන්නේ කියලා මේ අදහස උදාසීන වුණා. එහෙම ධ්‍යාන 20ක් තියෙනවද?
ධ්‍යාන 20ක් තියා එකක්වත් නැහැ. ධ්‍යාන 4යි ත්‍රිපිටකේ තියෙන ආර්ය ධ්‍යාන 4යි. අර ඊයේ කායගත සත්‍ය සූත්‍රයේ තිබුණා පළවෙනි දෙවෙනි තුන්වෙනි ආර්ය ධ්‍යාන.
ත්‍රිපිටකේ කොහෙවත් එහෙම නැහැ.
ත්‍රිපිටකේ වෙන කොහෙවත් අනාර්ය ධ්‍යාන තියෙනවා. 20. අනාර්ය ධ්‍යාන 20ක් නෙමෙයි. අනාර්ය ධ්‍යාන තියෙනවා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි එක හතරයි. ඊට පස්සේ ආකාසානඤ්ඤාය කියන ධ්‍යානයක්. විඤ්ඤාණඤ්ඤායතන කියන ආකිඤ්ඤාණඤ්ඤායතන කියන නේව සංඥා නා සංඥා ධාන රූපී හතරයි අරූපී හතරයි අනාර්ය වුණා. හැබැයි ආර්ය ධාන තියෙන්නේ හතරක් පමණයි. ඊට එහා ආර්ය ධාන නැහැ.
අවසරයි.
දැන් හැබැයි බුදුහාමුදුරුවෝ කොහෙවත් මේ ධාන හරහා නිවන් දකින්න අනුදැනවදාලා නැහැ. ධාන ලැබෙනවා ඒවා තුට්ටුවක්වත් නොවටින ආකාරයටයි බුදුහාමුදුරුවෝ සලකලා තියෙන්නේ.
ඒ ස්වාමීන් වහන්සේගේ පොත්වලට අදාළව මේ කතරගම කන්ද සුරුඳුන් සෝතාපන්නයි කියලා
සඳහන්. ඔව් ඒ වගේ බොහොම අභව්‍ය බොරු දේවල්. දැන් ඔය කතරගම ඉන්න ස්කන්ධ පුරාණය ඉන්දියාවෙන් ආපු එක. හැබැයි ඇත්ත වශයෙන්ම කතරගම ඉන්නේ බුදුහාමුදුරුව බෝසත් කාලේ සිදුහත් කුමාරයාත් එක්ක එකට එක පන්තියේ තක්ෂිලාවේ ඉගෙන ගත්ත තවත් කුමාරයෙක් හිටියා ලිච්ඡවි පරපුරෙන් මහාසේන. මේ මහාසේන කුමාරයාත් සිදුහත් කුමාරයාත් එක පන්තියේ එකට ඉගෙන ගත්ත දෙන්නේ. දැන් සිදුහත් කුමාරයා රජගෙදරින් ගිහිල්ලා මේ මහණවිලා බුද්ධත්වයට පත් වුණා කියන දැනුම ලබා ගත්තාම අර ලිච්ඡවි රජදරියෙක් වූ කජරගාම කියන තැන කිහිරිගාමේ කියන තැන රජ කරමින් සිටිය මහාසේන කුමාරයා ගියා බුදුහාමුදුරුව බලන්න. හම්බුනේ නැහැ. සුද්ධෝදන මාලිගාවට ගියාම ආයෙත් හම්බුනේ නැහැ. හිටියේ නැහැ. මේ වන විට හිටියේ සවැත් නුවර. අර කෙස් කැපූ කඩුව මාලිගාවේ තිබිලා මේ කෙස් කැපූ කඩුව අරගෙන ඇවිල්ලා තමන්ගේ අර පන්තියේ මිත්‍රයා වෙනුවෙන් මේ කිහිරිගාමේ කිරිවෙහෙර තැන්පත් කරලා කිරිවෙහෙර කඩුව තැන්පත් කරලා වෙහෙරක් හදලා තමන්ගේ මිත්‍රයා බුදු වුණ බව දැනගෙන ඒ ධර්මය හොයමින් ඒ වෙනුවෙන් වැඩ කළා. ඒක මහාසේන කියන රජුහු. ඒ වෙනුවෙනුයි කතරගම කිරිවෙහෙර හැදුවේ. ඒ නිසා කිරිවෙහෙරේ අද්දටත් තියෙනවා ඒ මහාසේන රජුරවන්ට වැඳුම් පිදුම් කර තන. ඊට පස්සේ පස්සේ කාලෙක මේ ස්කන්ධ පුරාණය කියන අර Hindu අර දේවාගමක් ආවා. ඒක නිසා මේක ස්කන්ධ කෝවිල වුණා. ස්කන්ධ කෝවිල වුණා. මේවා පස්සේ කාලෙක ඇති වූ දේව සංකල්ප. ඒ වගේමයි මේ උත්පලවන්නා කියලා දෙවිනුවර බුදුහාමුදුරන්ට සමකාලීනව මේ රජ කෙනෙක් හිටියා. මේ හෙළබිමේ උපුල්වන් රජු උත්පලවන්. ඔය උත්පලවන්නා රජුත් බුදුහාමුදුරුවා වෙනුවෙන් යම් යම් දේවල් කළ බෝධීන් වහන්සේගේ අංගුරයක් ගෙනල්ලා හිටවලා කටයුතු කළා. ඒ උපුල්වන් රජුරුවන්ටත් දේවත්වයට සලකලා මිනිස්සු සැලකුවා. ඒක නිසා මේ උපුල්වන් රජුරුව පස්සේ කාලෙක විෂ්ණු පුරාණය ඉන්දියාවෙන් ඇහිලා දැන් විෂ්ණු රජුරුව. මේ වගේ සියලු තැන්වලට පස්සේ කාලෙක පොළොන්නරි යුගයෙන් පස්සේ මේ දේව සංකල්ප එනකොට හැම තැනකම බෞද්ධ සංකල්ප යටපත් වෙලා දේව සංකල්ප ආවා. හැම තැනකම වුණා. මේ දේව සංකල්ප තමයි ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ඔය පොත්වල නොදැන කියලා තියෙනවා.
අවසරයි. සුමන සමන් දේවතාන් වහන්සේ සෝතාපන්නද? එහෙම නැත්නම් මේ අන්‍යාගම් අය මේ වෙන විට සිරිස්පදස්ථානේ ඒ ඇටයි තයිති කියලා ඒගොල්ලෝගේ සංකේත තියන්න සූදානම්ක් තියෙනවා. දැන් ඒ සුමන සම්බන්ධය කොහෙද කියලා අහන්නේ.
ඒක ඉතින් මේ කියන්න ඕනේ නැහැ. නමුත් බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා සුමන කියන රජුරුව සෝතාපට්ටි ඵලයට පත් වුණා. සෝතාපට්ටි ඵලයට පත් වූ සුමන රජුරුවන්ට අර නොයෙකුත් මේ බුදුහාමුදුරන්ට ගරු කරලා නොයෙකුත් මහියංගනේ මේ චෛත්‍යයක් හදලා වේරක් විහාරයක් හදලා ඒ වැඳුම් පිදුම් කරපු නිසා සුමන රජුරුව මිය පරලොව ගියාට පස්සෙත් මිනිස්සු මේ සුමන රජුරුවන්වත් දේවත්වයට සැලකුවා. හේතුව මොකද? කුරු රට අර උසම තැන බුදුහාමුදුරන්ගේ සිරිපතුලක් ජීවමානව හිටිය බුදුහාමුදුරන්ගේ සිරිපතුලක් ස්පර්ශ කරපු තැනක් හැදුව නිසා දකුණු සිරිපතුල. ඒ අනුව බුදුහාමුදුරුවන්ගේ අර මහියංගනේ චෛත්‍යයත් සිරිපතුලත් පිහිටවල තවත් නොයෙකුත් දේවල් කරපු නිසා සුමන රජුරුව මිය පරලොව ගියාට පස්සෙත් අර සමන් දෙවියෝ හැටියට සුමන සමන් දෙවියෝ හැටියට දේවත්වයට ආරූඪ කළා. මේ දේවත්වයට ආරූඪ කරපු සුමන සමන් රජුරුවත් ඊට පස්සේ අර දේව සංකල්ප ආවට පස්සේ බොක්සල් කියලා වෙනම අර උත්පලවන්නාට විෂ්ණු කරා වගේ මහාසේන ස්කන්ධ පුරාණය කළා වගේ සුමන සමන් දෙවියන්ටත් බොක්සල් පුරාණය කියලා එකක් කළා. නමුත් ඒක හරි ගියේ නැහැ. ඒක පැවතුනේ නැහැ. මොකද සුමන සමන් රජ්ජුරුව සෝතාපට්ටි ඵලයට පත් වෙලා නිසා ධර්මතාවයක් නිසා ඒක වනේ නැහැ. නමුත් උප්පලවන්නා රජ්ජුරුව හෝ මහාසේන රජ්ජුරුව හෝ සෝතාපට්ටි ඵලයට පත් වෙලා නොතිබූ නිසා ඒ දැන් අද විෂ්ණු පුරාණය ස්කන්ධ පුරාණය හැටියට තියෙනවා. ඉතින් ඒක නිසා මේ ශාසනය පවත්වාගෙන යන්න යම් කිසි බලයක් ශක්තියක් ලැබුණේ සුමන සමන් කියන්නේ.
දැන් ඒ සිරිපද්දස්ථාන අනාරක්ෂිතයි, ඒකයි මම අපි බෞද්ධයිට කියන්නේ.
ඒක ඉතින් භෞතික තැනක්නේ. මිනිස්සු දැන් ඕක කවුරු කොතන කොහොම ගියත් මිනිස්සු ඕවා විනාශ කරනවා, සංවර්ධනය කරනවා, මිනිස්සු සල්ලි හම්බ කරගන්නවා. නොයෙක් අය ඕකේ භාරකාරයත් කෝටි ගණන් අවුරුද්දකට හොයාගන්න. අපිට ඒවට කරන්න දෙයක් නැහැ. ඒ අය ණය වෙනවා. කර්මය උරුම කරගන්න, කර්මයක් හදාගන්නවා. ඒ නිසා ඒක ඉතින් ඔය දේවාල විතරක් නෙමේ, පන්සල් විතරක් නෙමේ, රුවන්වැලි ඇහැසෑය සිරිමහා බෝධියත් පාවිච්චි කරලා මිනිස්සු සල්ලි හම්බ කරනවා. හැබැයි ණය වෙනවා, ණය ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ පැවැත්ම තුළ පෘථග්ජන පුද්ගලයෝ ඕවා කිසි දෙයක් නොදැන, ඔය හේතුඵල නොදැන, ඔයන් තමන්ට උරුම වන කර්මය නොදැන මයි මේ වගේ කරන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ණය ගන්න දිනුව තේරුම් ගත්තා නම් ඒ මොහොතේ පටන් මේ ණය ගන්න දිනුවෙන්, මේ සංසාර ණය ගන්න දිනුවෙන් මිදෙන්නට කළ හැකි කළ යුතු සියලු දේ කරන්නට කිසිසේත්ම පසුබට වෙන්නේ නැහැ. ඔය බොහෝ තැන්වල ස්ථානවල බුදුහාමුදුරන්ගේ බුද්ධ ශාසනයට අදාළ තැන්වලත් සියලු දෙනා මුදල් එකතු කරලා අර නොයෙකුත් දේවල් උපාදානය කරගෙන ණය වෙනවා. ණය වෙවි, ණය ගෙවන්න කටයුතු කරනවා. ණය වෙනවා, ණය ගෙවනවා. ඒක තමයි වෙන්නේ. ඒකයි මේක තේරුම් ගත යුත්තේ. මේ ණය වෙච්ච අය, ණය වෙන අය ධර්මයේ විකෘති කළා කොටසක් ණය වුණා, වැරදි මාර්ගයේ වැරදි විදිහට කටයුතු කළා කොටසක් ණය වුණා, තව කොටසක් ඒ බුදුහාමුදුරන්ගේ තැන් සිරිපතුල බෝධීන් වහන්සේ වගේ පාරිභෝගික උත්සේස දන්ත ධාතුන් වහන්සේලා වගේ මේ දේවලුත් අද උපාදානය කරගෙන ඒවැන් සල්ලි හම්බ කරලා ඒවැන් ණය වෙලා ණය ගෙවන්න බැරුව අනාථ වෙනවා, සරණ වෙනවා. ඒකයි වෙන්නේ. අවසරයි එහෙනම් අදට දැන් 11:05 බුද්ධ පූජාව පූජා කරන්න තව විනාඩි 5කින් 10කින් 11 මාරට දානි ගන්නවා. අද හවසත් දවල් 1ට සේනාපති ස්වාමීන් වහන්සේ අද ධර්ම දේශනාවක් කරනවා අවසාන වශයෙන් අදට මේකේ. ඊළඟට හවස 3ට සූත්‍ර ධර්ම 3ක් කිංටි සූත්‍රයත් ආනන්තරික පාප කර්ම සූත්‍රයත් සංඝ බේද සූත්‍රත් පිළිබඳව කරුණු කීපයක් විග්‍රහ කරනවා. දැන් යම් යම් අයට මේ සංඝ බේද සූත්‍රය ආනන්තරික පාප කර්ම සූත්‍රයේ පොඩි පොතක් අපි මුද්‍රණය කරලා තියෙනවා. හැබැයි ඒ පොත මීට පෙර කොහෙදි හෝ කොතැනකදී හෝ ගත්ත කෙනෙක් නැවත ගන්න එපා ණය වෙනවා. ණය වෙනවා ඒක හොඳට තේරුම් ගන්න. පොත පොත් දෙකක් ගත්තොත් අපොයි මට ඒක ගේන්න බැරි වුණා මං දැන් එකක් ගන්නවා කියලා ගත්තොත් ණය වෙනවා. ඒකින්ද අපි පොත් එච්චර වැඩි ගාණක් ගෙනත් නැහැ. මේවා නොමිලේ දෙන්නේ මේවා කවුරුත් සල්ලි අය කරන්නේ නැහැ. ඒකින්ද මේ ඒ පොත් දැන් තව ටිකකින් සමහර විටක දවල් කොයි වෙලාවෙ හරි පොතක් බෙදයි බොහොම පොඩි පොතක්. ඒ නිසා මෙතෙක්කල් නොගත්ත කෙනෙක් මේ පොත ගන්න අරගෙන බලා ගන්න. අපේ ස්වාමීන් වහන්සේලාටත් සිල්මෑණියන්ටත් මීට ඉස්සෙල්ලා ගත්තේ නැත්නම් ඒ පොත ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න. මේ ගාථාවන් කියලා තුන් හිත පහදාගෙන මේ පින් දෙන්න පින් පවරන්න පින් අනුමෝදන් කරන්න අදිෂ්ඨානයක් ඇති කරගෙන ඒ තමන්ගෙන් පින් බලාපොරොත්තු වෙන සියලු පරදත්ත උපජීවින්ට සියලු ඥාතීන්ට පින් දීලා ඒ අයව මුදවා නිදහස් කරන්නත් කැපකොට පින් දී ඒ තමන් ඒ ණයෙන් මිදී නිදහස් වෙන්නත් මේ පින්දීම පින් පැවරීම් පින් අනුමෝදන් කිරීම කරන්න. මේ ගාථාවන් කියනකොට එවන් යහපත් චේතනාවක් ඇතුව තුන්සිත පහදාගෙන කැපකොට මුදවා නිදහස් කරන චේතනාවෙන්මයි ගාථාව කියලා පින් දෙන්න ඕන. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරයක්. එත්තාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදම් සම්බේ දේව මුදන්තු සම්බ සම්පත්ති එත්තාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදම් සම්බේ බුතානු මුදන්තු සම්බ සම්පත්ති එත්තාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදම් සම්මේ සත්තං අන්තු සම්බ සම්පත්ති සිතිය ඉදම්මේ නාකීනං සුඛිතං තුනාචය ඉදම්මේ නාකීනං සුඛිතං තුනාචය ඉදං වෝ නාකීනං සුඛිතං තුනාචය ඉමිනා පුඤ්ඤකං ආමේ බාල සමාදම් සාතං සමාදම් හෝතු යාමි බාල පත්‍ය හොඳයි සියලු දෙනාටම යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සහනයක්ම වේවා.